නයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්මදේශනා කාලය සඳහායි පැමිණලා ඉන්නේ සීලුම දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආදිමේව නුකෝ බන්ති භික්ඛුනෝ මනසිකරෝතෝ එවං චේතසං ditthīnaṃ pahānaṃ hoti ඒව මේ තාසානං දිත්තේනම් පටිනිස්සග්ගෝ හෝති තී කරුකටේතු මහා සංඝරත්නයෙන් අවසරයි අදත් මේ පාඩයක් එළියෙන් තියාගත්තේ ඒ සර්වඥාන්සේ දේශනා කරන ඉන්නු මහවට්ටන සූත්‍රයක් සල්ලික සූත්‍රය. ඉතින් මේක පොත්පත් ගාලා බලන්න නැත්තඳ නම් මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසිකේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකෙදී ඒ චුන්ද ස්වාමීන් වහන්සේ මහා චුන්ද කියලා කියන්නේ සාරිපුත්‍ර සාන්තිගේ ගිහි කාලේ මල්ලියනේ වෙන කෙනෙක්. ඉතින් සර්වචනංශයක බොහොම ළඟින් ඇසුරු කළ තියෙන බාපේ ඉන්න තියෙනවා. සර්වචනංශේ ලෙඩවිච් වෙලායි චුන්දහම්රණ තමයි කියන්නේ. ඔජ්ජංග සූත්‍රයේ දේශනා කරන්නේ කියලා. ඒක ඉතිහාසගත සිද්ධියක්. මෙතනදී තේ චුන්ද ස්වාමීන් වහන්සේ සර්වචනංශගේ අවධානය ditthi විශේෂයට යොමු කරවන. මේ ශාසනයේ මේ සංසාර ගැටේ විස්තර කරන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. එකක් තමයි දිට්ටි දිඨානුසේ නැත්නම් දිට්ටි මිච්ඡා දිට්ටි ආදි වශයෙන් සඳහන්. ඉතින් ඒකෙදී උන්වහන්සේ බුදුජානනාංශ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ යායිමා බන්තේ අනේක විಹಿತා දිට්ටිනම් උපජ්ජಂತಿ අත්තවාද පටිසංයුත්තං වා ලෝකවාද පටිසංයුත්තං. මේ මිනිස්සුන්ට නානාවිද දිට්ටි උපදිනවා දැකීම ලෝකෙදියා බලන හැටි දෘෂ්ටි කෝණ කිලත් කියන. සමහර වෙවවා මම සම්බන්ධ කරන අත්වාදය අල්ලගෙන අත්වාද පරිසංගේ නැත්නම් පහිර ලෝකෙ මම නොවේ කියන එක අල්ලගෙන ඉතින් මේ විදිහට මේ දිට්ඨි උපදිනකොට ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය අයින් කිරීම නැත්නම් පටිනිස්සග්ගේ දුරලීම සිද්ධ වෙන්නේ මෙනේ කිරීම පටන් ගන්නකොටම දිට්ඨි අයින් වෙනවද කියලා දිට්ඨි කියන විශේෂ සරුවචනාංශයට ඉදිරිපත් කළා. මේක ප්‍රහාණය පිළිබඳව දුරලීම පිළිබඳව චුන්ද සෝන්තිගේ මතය ඉදිරිපත් කරනවා. මනසිකාරයේ පටන් ගන්නකොටම ආදිමේවනකෝ බන්තේ මනසිකරෝතෝ මනසිකාරයේ පටන් ගන්නකොටම මේ දිට්ඨියගේ ප්‍රහාණය සිද්ධ වෙනවද එහෙම නැත්නම් දුරලීම සිදු වෙනවද කියලා. ඉතින් සර්වචනාංශේ චුන්දහමතු ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. සර්වචනාංශේ වුණට විකල්ප අදහසක් දෙනවා. මමත් පිළිගර ගන්නවා. අනේක විිතා දිට්ඨිය නම් උපජ්ජಂತಿ. විවිධ ලෝකෙ මේ මිනිසුන් ජීවත් වෙනකොට පාන් නැහැ, බනිස් නැහැ, කේක් නැහැ ප්‍රශ්න තියෙනවා. ආහාර එහෙම නැත්නම් ඇඳුම් එහෙම නැත්නම් සේනාසන බෙහෙත් පිළිකර ප්‍රශ්නක් තියෙනවා. ඊට අමතරව ඒව නිකන් භෞතික ප්‍රශ්න. ඊට අමතරව හිතින් හදාගත්ත ප්‍රශ්න රාශියක් තියෙනවා. නැති කෙනෙක් නැහැ. ඒවට කියනවා දිට්ඨි කියලා. ඉතින් ලෝකෙදියා බලන හැටි අනේක විಹಿತං විවිධාකාර දිට්ඨි උපදිනවා. ඒ දිට්ඨින්ගේ උප්පත්තිය මේ දිට්ඨි කියන දේවල් මේ ආස්වාසයේ උප්පත්තිය වගේ ප්‍රස්වාසයේ උප්පත්තිය වගේ නැති තැනකින් මේ දිට්ඨිය උපදිනවා කියලා යම් කිසි කෙනෙක් භාවනා විදි කියමුකෝ සතිදී දැක්කයි කියලා හිතමු කියනවා යම් වෙලාවක උපදී අනුසෙන්ති වෙයිලා එහෙම පట్టල වෙනවා තේරෙනවා නිකන් බල බල ඉන්නකොට ඇසුරු කරනකොට ඒක ලැග ගන්නවා තේරෙනවා එහෙම නැත්නම් සමුදාචරණය තමයි වහයලාගෙන වැවෙනවා අන්නේ විදියට මේ දිඨින්ගේ යත්තාව මේ විවිධ දේවල් කොයි දෝ නැති එකක් ඇතුළට එනවා ඇවිල්ලා යා පట్టල වෙනවා ඊට පස්සේ ඒක හිත වහයලා ගන්නවා අන්නේ දිඨි මගේ ප්‍රകൃතිය නෙවෙයි මේක මේ ආගන්තුක දෙයක්. ඒත නැතුව ජීවත් වෙන්න බැරි අත්‍යන්ත දෙයක් නෙවෙයි. නැත්තම් මේ උපත්‍යත් එක්ක ආපු දෙයක් නෙවෙයි. මේ අතරමැදදී ආපු අතිරේක අමුත්‍යෙක්. ඒත් ආරාධිත අමුත්‍යෙක් නෙවෙයි. ඒක නිසා මේ කෙනා තමන්ට අත්‍යන්ත දේ අත්‍යවශ්‍ය දේ මේකයි කියලා හොඳට තෝරාගෙන ඒකට පමණක් තමන්ගේ කායික වාචික මානසික ක්‍රියා යොමු කරගෙන හිටියොත් පමණක් යාට පේනවා මේ වගේ ආගන්තුකව බොහෝ දේවල් ඇවිල්ලා යනවා. ඒ යන කට්ටිය මොකක් හරි ගන්දස්සාරයක් දාලා යන්නේ අවුලක් කරලා යන්නේ ඒ නිසා මේ එන දේවල් නේ තමම නේසෝ අමසින මේසෝ අත්ත මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා හොඳට දැක්කොත් මේ නැත්නම් ආගන්තුකයි කියලා දැනගත්තොත් අන්නේ ආගන්තුක බව දැක්කගෙන අත්නම් දිත්තේ නැති කරන්න පුළුවන් එහෙම නැතුව මානසිකාරය පටන් ගත්ත මුල් වෙලාවෙම දික්ටි නැති වෙන්නේ නැහැ. දික්ටිින්ගේ උප්පත්ති දැනගන්න. දික්ටිින්ගේ අනුසේ දැනගන්න ඕනේ. අනුසෙන්ති කියලා ලැග ගන්න හැටි. නිදා ගන්න හැටි ගෙට ඇවිල්ලා ඔටුවට ගෙට ගේ දුන්නා වගේ සෝම්බ දා ගන්න. ඊට පස්සේ ඇඟම දා ගන්න. ඊට පස්සේ ලැග්ගට පස්සේ ගේමියාට ගේ ඉන්න බෑ. ගේමියා අයින් වෙන්න ඕනේ. මොකද මේ ඔටුවට ගේ දීලා. අන්න ඒ වගේ මේක මේ මම නෙවෙයි මේක. මේක නැතුව මට ජීවත් වෙන්න බැරි කමක් නැහැ. උප්පත්තිin ආපු දෙයක්වත් නෙවෙයි. ආරාධනාවකින් ආපු දෙයක්වත් නෙවෙයි. මේ කොහෙන්දෝ ආපු හොල්මන අන්න ඒක දැකලා නේ තමම නේ සෝමසින් මේ සෝ අත්තා කියලා දැනගත්තොත් අන්න එදාට මේ දිට්ඨින්ගේ සල්ලේකය ප්‍රහාණය නිස්සග්ග හිතන්න. ඒ නිසා දන්නේ නැතු දිට්ඨිය කියන එක දන්නේ නැතුව දිට්ඨි ප්‍රහාණ කරන්න බෑ. ඒ නිසා ප්‍රහාණය කරන්න ඉස්සල දිට්ඨින්ගේ මුලමදාග අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන දැනගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඉස්සල දිට්ඨින ප්‍රේම කරන්න ඕනේ. ප්‍රමාණ කරන්න ඕනේ. කොහෙන්ද එන්නේ කොහොමද ලැග්ග ගන්නේ කොහොමද මේක පටලුනේ කියලා. එන්නත් ඉස්සලා නදිකින්න පටන් කියලා ප්‍රතිචේප කරන්න කරන දිට්ටි තව තව පටල වෙනවා. වෙන විදිහකට කියනවනම් මේ හතුර නැති කරන්න හතුරත් එක්ක යාළු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන්ද මේ දිට්ටි එන්නේ මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන විසුද්ධි දෙක ඇති කෙරුවට පස්සේ එන ආනිසංශයක් විදිහට කියලා. කරදරයක් විදිහට නෙවෙයි. ඒක අපිට අදාළ වෙන්නේ අපිට පණවන්න පුළුවන් වෙන්නේ සීලේ අවුල් තියෙන කෙනෙකුට නෙවෙයි. සීලබිලන්ද සෑයන දිට්ඨියත් මේ විසුද්ධියත් තියෙනවනේ විදිහට කියනෝනේ අදි සීලයට කැමැත්තක් එන්නෝ. එන්නේ මම සීලය හදාගන්න. දැන්ට නැතුනට මම හෙට හදාගන්න. ඊට වැඩිය අද හොඳයි. ආහනේ විදිහට සීලය පිළිබඳව අදි සීල ශික්ෂාවක් තියෙනවා. ඊගාට චිත්ත විසුද්ධියක් තියෙනවා. මගේ හිත සම්පූර්ණයෙන් පිරිසුදු නෑ. නමුත් මම පිරිසුදු වීමේ ක්‍රියාවලියකට බහලා ඉන්නවා ප්‍රතිපදාවකට. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මට ඉඳලා හිටලා තදංග වශයෙන් ප්‍රාණයක් තියෙනවා. මේක දැක්කට පස්සේ යාට පේනවා ඒ තදංග ප්‍රහාණ එතන එතන මේ චිත්තවිසුද්ධියක් එනත සමාධිය එනත අදිෂ්ඨාන ශක්තියක් ආපගෙනාට මේක සමාධාවට විස්කම්බන ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ටික වෙලාවක් යනකම් හිත නිවරණයෙන් තොර කරගෙන ඉන්න පුළුවන්. නැත්නම් හිත වීතික්කම කෙලෙස් වලින් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් කරගෙන ඉන්න පුළුවන්. අන්නේ ඒ තරමේ හිත එකලසකට පැහැදිලි භාවයට ආවට පස්සේ එයාට පේන්න පටන් ගන්නවා කවදාකවත් නැති දිට්ඨිය පේන්න පටන් ගන්නවා. ඒක පේන්නේ නෑ දුසිල්වතාවට. අදාළත් නෑ. අනි අයින් කරන්න ඕනක මොකුත් නෑ. මොකද එයා තාම දන්නේත් නෑ තියනවායි කියලා. ඒ වගේම හිතේ එකලස් භාවයකට උනන්දු වෙලා යම් ප්‍රමාණයකට හෝ සාක්ෂාත් කරපො නැති කෙනාට දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නේ නෑ. ඒකයි මම අර ඊයේ මතක් කරේ මේ දිට්ඨිය 62කින් 49ක්ම එන්නේ සමාධිය තියෙන කෙනාට. අලිමන්දවට හරක් කියලා මේ අමාරුවෙන් සමාධිය හදාගත්තාම සමාධියේ ලකුණක් තමයි වෙනස මෙතෙක් කල නොතිබිච්ච දිට්ටි ප්‍රශ්න එන්න පටන් ගන්න. එහෙනම් තීක්ෂණ බුද්ධිමත් වෙන්න ඕන. මෙන්න මේ දිට්ඨිය පැමිණුණාට පස්සේ ප්‍රහාණය හෝ පටිනිස්සග්ගය එහෙම නැත්නම් දුරලීම කරන්න බෑ. දිට්ටි ප්‍රමාණ කරගත්තේ නැත්නම් දිට්ඨිය එන්නේ සීල ශික්ෂා චිත්තවිසුද්ධි සීලවිසුද්ධි දෙකෙන් පස්සේ. ඒ නිසා භාවනා කරනකොට දැනගෙන තියෙන්න ඕනේ මේ මට්ටම් පිරිසුදු වුණොත් ඊගාට එන යකා මෙන්න මෙහෙම යකේ. ඊගාටින හොල්මනේ මෙන්න මෙහෙම හොල්මනක්. ඒ නිසා ඒ දිට්ඨිය ආවට පස්සේ දුරු කරන්න හදනට වැඩිය ඒක හදාරන්න ඕන. ඒ කියනවා අපි විභාගෙට ගිහිල්ලා ගණන් පත්‍රයක් ගණන් විභාගෙට ගිහිල්ලා බැලුවොත් අපිට ගණන් හදන්න ඉස්සෙල්ලා ගාන කියවන්න එපා. ගාන හොඳට කියවුවොත් එයාට තේරෙනවා ඔය ගාන ඇතුළේ උත්තරේ තියෙනවා. ඔය සුළු කරනවා කියන්නේ ඒක තමයි. ඉතින් ඒකට ඉස්සෙල්ලාම උත්තර පත්‍රයේ ගානේ අංක ලියන්න ඕන. ඊට පස්සේ ගාන ලියන්න ඕන. ගාන ලියලිවර තමයි සුළු කිරීම කරලා උත්තරේ ඉරියව්වක් ගන්න. අප මේ ගාන ලියන්නේ නැතුව අංක දාන්නේ නැතුව සුළු කරලා උත්තරේ දැම්මම බලන කෙනා දන්නවා විමර්ශන ඔළුව කුරුවල් වෙච්ච මිනිස්සෙක් මොන 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 ගානද අසුළු කරලා තියෙන්නේ මේ ගාන ලියලත් නැහැ අංක දාලත් නැහැ. ඉතින් ඒ නිසා අපිට විභාගෙ දිනකොට ඒ සර්ලා කියලා දෙනවා තමන් ඒ ප්‍රශ්න අංකයේ ගානේ නම් තුන්වෙනි ගාන කියලා ලියන්න. ඒකෙල්ල ගාන ලියන්නේ ඉස්සල්ලා ලියලි ඉවරලා තමන් දන්න ප්‍රමේයයක් දාලා සමීකරණ දැම්ම සුළු කරන්න. සුළු කරලා පස්සේ උත්තරේ ඉර දෙයක් ගාන ඒකට 100ක් ලකුණු. අන්නේ වගේ අද යන්නේ විභාගෙට ගාන දකින්න ඉස්සෙල්ලා බය වෙලා. ගාන දකින්න ඉස්සෙල්ලා තටු ගන්න පටන් ගන්නවා අමාරුයි කියලා. ගාන කියවන්නේ නැහැ. අද මේ මිනිස්සයා කියන සතා කිසි කෙනෙක් රෝගයක් එනකන් ඉන්නේ නැහනේ. රෝගේ එන්නේ ඉස්සෙල්ලා දොස්තර බුක් කරනවා. අර ඒ වැඩි පිළිදී ආය ආතතිය වැඩි වෙලා ඉස්පිතාලට යනකොට හොඳටම අමාරුයි. ලෙඩටත් අමාරුයි. යන්නේ ගේන මිනිහටත් අමාරුයි. එයි මේ ලෙඩේ ඇවිල්ලා නැහැ තාම. රෝග ලක්ෂණ ඇවිල්ලා නැහැ බයත් තියෙනවා. ඉතින් ඔය නිකමටේ කතාව කියනකොට කියන ඔය දැන් කාලේ ඔය හැම කෙනාගේම ඕනනම් ටෙලිෆෝන් එකට අත තිබ්බම ප්‍රෙෂර් එක බලන්න පුළුවන්. ලේ වල තියෙන සීනි ප්‍රමාණය බලන විතරක් අද ටෙක්නික්ස් තියෙනවා. ඉස්සර තිබුණේ නිස්තර දොස්තර ගාවට යන්න ඕනේ අර නලාව මෙතන බැඳලා ප්‍රෙෂර් එක මනින්න. ඉතින් මයින්කොට ප්‍රෙෂර්. ඉතින් අපේ කට්ටිය දැන් අපි බසර් කියලා කියන අපිට බසර් තියෙනවා මේ දවස්වල කියලා. ප්‍රෙෂර් කියන දේක නම්බුකාර ලෙඩක්නේ. බසර් එකේ අමාරු. හා බසර් තමයි. ඉතින් එක්කෙනෙක් බැලුවලු ලෙඩා දොස්තර ගාවට එනකොට ප්‍රෙෂර් එකයි මැනල යනකොට ප්‍රෙෂර් එකයි. මැනල යනකොට ප්‍රෙෂර් නැල්ලු. එනකොට තියෙන අර ආතතියට තදේට පොලිමේ ඉන්නකොට එන ප්‍රෙෂර්. සිම්බල්ලා කිව්වා මේ ප්‍රෙෂර් තිබුණායි කියලා. ඔක කොහොමඩක්වත් එනකොට තියෙන අර කුතුහලෙන් තමයි ප්‍රෙෂර් නගිනවා. නිකන් ආපහු යනකොට පොඩ්ඩක් ඉන්නකොට කියලා කවුරු හරි දාලා ප්‍රෙෂර් මෑන බොරු. මේ ලෙඩේ එන්නේ ඉස්සලා තටමන. ඒ නිසා මේ අපි ගමකෝ දිච්චිය කියලා කියන්නේ ලෙඩක් කියලා. මොකද මේක හොතර කියවන්නේ කියලා බුදුහාම කියන්නේ උප්පත්තිය බලන්න. එනසික ලැග ගන්න හැටි බලන්න. ඊට පස්සේ ඒක ඇවිල්ලා උඹ වහයලා ගන්න හැටි බලන්න. බලන්න මේ කොයි දෝගිය එකක් නැහැ. ඒ දිච්චිය එන්නේ ඉස්සලා මර තිබුණා. සතිය තිබුණා. මූල කර්මස්ථානේ තිබුණා. ඉඳගෙන ඉරියව බලන්න පුළුවන් කමක් තිබුණේ මේ ඊට පස්සේ ඔන්න දිට්ටියක් කළා පිස්සු වැටුණා. ඉතින් යාට දන්නවනම් පිස්සයදින් ඉස්සලමට සතියක් තිබිලා තියෙනවා අරුණක් තිබිලා තියෙනවා ඉඳගෙන ඉන්නේ දකින්න පුළුවන්. ඒකට යාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේක මම නෙවෙයි. මේ දිට්ටිය නතුමට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේත් නෙවෙයි මේක. මගේ ආත්මයක් නෙවෙයි. ඉතින් ඔය මේ YouTube එකේ ඉන්න මිනිහෙක් ඒ මිනිහා මූජි කියලා කැරිබියන් රටකින් ආව මිනිහෙක්. ඒ කොණ්ඩේ වවාගෙන හැඩපළු ගෙතිලා ජොලියේ ඉන්න හැබැයි මිනිහා අගෙන මං කවදාවත් කාටවත් උගන්වන්න යන්නෙත් නෑ ගුරුවරයෙකුත් නෙවෙයි හැබැයි ඉතින් මම ඉන්නේ ජොලියට මිනිස්සු මගේ කාට එනවා ඇවිල්ලා කියනවලු මට ආතතිය කිය මට අසහන මට මානසිකව වැටිලයි කිය ඉතියාට යක්කලා කතා ඉදලා කියනවලු මේ මානසික අසහනෙට ඔයාගේ ඔළුව නැතුව ජීවත් වෙන්න බෑ වගේ මනසෙන් ජීවත් වෙන්න බෑ හැබැයි ඔයාගේ ඔළුවට අසහනෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් ඔය ලෙඩේට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න તો ඔයාට පුළුවන් ලෙඩේ නැතුව ජීවත් වෙන්න ඒ නිසා යනකොට ඔය ආතතිය මෙහෙ තියලා යන්නකො එක එකක් තියලා නැතිලු යන්නේ අරගෙන මුළු යන්නේ අපා. මම කියනවා ආතතිය මයිලඟ තියලා යන්න වාගන්දු ගියා. මුදි හැටි ඊට පස්සේ හින්ගන්න ගෙතුවාලේ වගේ පෙන්නපේ නැ කියා කරේ හොයාගන්න ගන්නේ. ඉතින් මේ හැම දිට්ටියක්ම අපි මේ හින්ගන්න ගෙතුවාලේ කරන අරයට මෙහාට පෙන්න දඟලනවා. දුරු කරන්න ඕනේ නම් මේ දිට්ටියේ මුලැඳක බලපන්. ඒ බලන්න බෑනේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් බැලුවට නැති කරන ක්‍රමය අහන්නේ. චුන්දහමතුර ඇහුවාගේ බුදුන්සේ සඳහන් කරනවා නැහැ. ඒ දිට්ටි උපදින හැටි බලපන්, අනුශේ බලපන්. සමුදාචරණේ බලපෑ. එතකොට මට තේරෙන්නේ මේක ආගන්තුක දෙයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ඉතින් නතර කරන්නේ. ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ වගේ දිට්ටි හුරලා දාන හැටි. සල්ලේක ප්‍රතිපදා. මේක නිකන් කනින්ඩ පටන් අරගන්න. ඊට පස්සේ ඒ කණියකට තේරෙනවා නම් මේ කට්ට තියලා ගලකට ගහනකොට ගහනට ගල කැඩෙනවා. විශාල ගලක් වුණාට කට්ටේ හොඳට පන්නේදී තියෙනවා නම් මරේ බල්ල ගැහුවොත් කඩන්න පුළුවන්. එතකොට යට හිතෙනවා මේ ගල කඩන්න පුළුවන්. කිල චිත්තපාදයක් කරගන්න. මේකට කුසල ඡන්දයක් පහළ වෙනවා. මේ විදිටිය කෙනෙක් මා විශාල ගලක්. මයිලක තියෙන පුංචි කට්ටෙන්, පුංචි කුළු ගෙඩියෙන් අත් මිටියෙන් එකපාරක් ගහනකොට ගහන ප්‍රමාණයට කැඩලා යනවනේ. පලාතයක් කැඩලා යන්නේ නැහැ. ඉතින් මේ අහිත ගන්න හොඳයි. මම තට්ටු කරලා ගලෙන් ගලට ගල් කටුවෙන් තට්ටු කරලා කඩනවා කියලා චිත්තපාදයක් හදගන්න. මේ සර සල්ලේකේට වැඩිය දිනු ප්‍රතිපදාවක් නැත්නම් දිනු தත්ත්වයක් තමයි මේක මට කඩන්න හැකි කියන සංඥාව. මේකට කියන හැකි සංඥාව ආගමානුකූල කියන කුසල ඡන්දේ පහළ වෙනවා. නිකන් සද්දාව නෙමෙයි. කැඩිය යුතුයි කවුරු හරි කඩයි එහෙම බෑ. මම කඩනවා. මම කඩන්න පුළුවන්. මට යොදන ප්‍රයත්නයේ සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙනවා කියලා චිත්තුප්පාද මට්ටම කඩගන්න. ඉතින් ඒ චිත්තුප්පාදේ හටගන්නේ ඉස්සල්ලාම අර හූර්ල පුරුදු කරලා ඒක හැකි සංඥාව ගන්නකම්. හැකි සංඥාව ගත්තට පස්සේ ඔක්කොටම හරියන්නේ නැත්නම් මේ කඩන්න ඕනේ කියන හැඟීම සමහරව ඒක දාලා යනවා. ඊට පස්සේ තමයි පරික්‍රම කරන්නේ. පරිකම්ම කරනවා මේක ගහලා අර ගල කැඩීම සඳහා උත්සාහ කරනවා. ඉතින් ඒක පෙන්නනවා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය පෙන්නනකොට චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදාති. ඔය පස් පීවර තමයි මේකේ තියෙන්නේ සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, ඊට පස්සේ පරිකම්ම පරියාය. උසස් කරන පරියායක් තියෙනවා. ඒකට කියන උපරිභව පරියාය ඊට පස්සේ නිවන. ඒ නිසා මේක මේ එක පාර්ථමයිති බුදුහමර දැකලා කරන්න පුළුවන් දෙයක් එම නෙවෙයි. අදරය බුදිය ගත්තා හේතු දිනකට නිවන් දකිලා ඉන්න එකක් නෙවෙයි. මේක ප්‍රතිපදාවේ යන්නේ. දැන් අපි සල්ලේකෙන් පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් චුන්දහමසෝ දීපු ප්‍රශ්නේ අනුව එහෙම පටන් ගන්නකොට මේ දිට්ටි නැති කරන්න දිට්ටි පටනිසග්ගණය කරන්න අමාරුයි. ඒ නිසා දිට්ටි එන හැටි බලන්න. දිටි නැහැටි බලන්න චිත්ත විසුද්ධි සීල විසුද්ධි දෙක තියෙන්න ඕන. ඒක නිසා උත්සාහ බුදුන්සේ පෙන්නනවා දැන් භික්ෂුවක් අර විදියට දිටි ගන්න අදහසින් බුදුරජාණන් ළඟට වැඩියා. බුදුරජාණන්සේ කෙනාට සීල විසුද්ධිය නැත්තා සීල අනුග්‍රහිත කියලා දුන්නා. එයා කැමැති. ඊට පස්සේ යාට චිත්තවිසුද්ධිය පිණිස උපදෙස් දෙනවා. අපි කියනවා පළවෙනි ධ්‍යානය පිණිස උපදෙස් දෙනවා. දෙවෙනි ධ්‍යානය පිළිබඳ උපදෙස් දෙන නැත්නම් එක තැනක වාඩි වෙලා ඉන්න හැටි කියලා දෙනවා. දැන් සීලය කියලා කියන්නේ කයෙන් වෙන දුස්චරිත, වචනයෙන් වෙන දුස්චරිත නොකර සිටීම. එතකොට සමාධි ශික්ෂාවට යනකොට දුස්චරිත නොකර සිටීම නෙවෙයි, කයෙන් ක්‍රියා නොකර සිටීම, වචන නොබිඳ සිටීම. එතකොට අර සීල ශික්ෂාවෙ ඉක්මවල යනවා. සීල ශික්ෂාදී කරන්නේ සමාජය උල්ලංඝනය කරන පරිඋත්ථාන මට්ටමේ වීතික්කම් මට්ටමේ කෙලෙස් විතරයි. ඊට පස්සේ සමාධි ශික්ෂාට ගියාට පස්සේ කියනවා හෙල්ලෙන්න එපා. මුත්ත තිබ්බ වගේ වාඩි වෙයන්. වාඩිලා බලමු කොච්චර වෙලා කය ඔල්ලන්න තියෙන්න පුළන්ද කියලා. කායික ක්‍රියා නොකර ඉන්න කොච්චර වෙලා පුළුවන්ද කතා නොකර ඉන්න. අන්න එතකොට යාට තේරෙනවා ඔන්න දැන් සීල ශික්ෂාව මත ඉඳගෙන සමාධි ශික්ෂාවට යනවා. ඉතින් සීල ශික්ෂාවක වශයෙන් කායික දුස්චරිත වචී දුස්චරිතවත් නතර කරාන්න පිළින කරපු නැති සමාදම් වෙච්ච නැති කෙනෙකුට මේ සමාධි ශික්ෂාවක් දෙන්න බෑනේ. සමාධි ශික්ෂාව කියන්නේ පරියන්කේ ඉන්නකොට කායික මානසික ක්‍රියා මොකක්වත් කරන්නේ නැතුව බලහන් ඉන්න මොකද වෙන්නේ කියලා හිතේ. ඉතින් එහෙම ඉන්නකොට අපි කිව්වොත් දැන් අද දෙවෙනි දවසේනේ වැඩමුළුව 3-4 දවස් යනකොට අපි මේක සිද්ධ වෙනකොට පරියන්ක සක්මන් වශයෙන් සිද්ධ වෙනකොට කිනිකට එන්න පුළුවන් යම් චිත්ත tattya. දැන්සි සඳහන් කළා තියෙනවා ඒ චිත්ත tattya අපි සමත භාවනාදී ලැබෙන නීවරණ සමුච්ඡේද වශයෙන් කඩලා දාන වෙලාවක්. තදංග වශයෙන් ඒ වෙලාවේ පොඩ පොඩ අර කට්ට තියලා ගහනකොට කැඩෙන ගල නෙවෙයි. ගහගෙන යනකොට මම උත්සාහ කළා තියෙනවා කපන කට්ට තියලා ගහනකොට ගලකට පැය භාගයක් විතර ගහනට අඟල්ලාක් හරන්න පුළුවන් බොරවල. මං ගල් වැඩි වෙන්නේ නෙවෙයි. ඒ වුණාට වෙලාවකට හිතෙනවා හොඳට කපුව කට්ටක් හම්බ වෙච්චාම වෙලා දින මේ සංඝයා බලනවා ඇවිල්ලා. ඒකෝට මට අප්සෙට්. ඔයි ගිහියොත් එනවා. ඒකෝට මට කරන්න බෑ. එහෙනම් දැන් හංගුතන ගලක් තිබ්බනම් මං කඩනවා. මට හරි ආසයි ඒ කඩන්න වෙරි ගලේ නොමැකෙන ලකුණක් තියලා මැරෙන්න. ගෙදර තිබුණා ගලක් ඒක ගැව්වා අපේ මගේ වාසගමේ මුල් ලකුණු ටික. ඊට පස්සේ ගෙදර තිබුණා ගල්වන් ගෙඩියක්. වෙන විශාල ගල්වන් ගෙඩියක්. ඕකේ සම්පූර්ණම කිතුවා. දැන් ගල්වන් ගෙඩිය මට අයිති. අපි පවුලේ 10 දෙනෙක් කියලා දැන් මගේ නම කොටලා තියෙයි. ඊට පස්සේ මිහි ඇවිල්ලා කටුගෙන් අල්ල බෝධියටුඩු පැත්තේ ඉඳගෙන කෙටුවා. ඉතින් දිගකට කරනකොට බිනෝ හරි ජොලියක් යනවා. තට්ටු කර හිටියොත් හොඳ කැපුම් කට්ටයක් තියෙනවා නේ කියන්නේ බෝර කට්ට කියලා කියන්නේ. අඟල්ලයක් ගන්න පුළුවන්. ඉතකොට එයා ඔය එක සැරයක් තට්ටු කරලා ගලද හයියේ ගලද හයියේ කට්ටේ බනේරේද හයියේ නෙමෙයි ගහගෙන යනකොට කියලා කරන්න පුළුවන්. පැය භාගයක් දීවා. මට රාත්තරලේතර මිටියක් දීවා. බෝර කට්ටක් දීවා මං ගන්න. ඒකෝට එයා දන්නවා. එයාට ශිල්පි දන්නවා. අන්නේ වගේ වික්කම්බන ප්‍රහාණයක් සිද්ධ වෙන වෙලාවක් එනවා. ඉතින් ඒක දත්ත සූත්‍ර 15000යි. ඒක හුඟක් වෙලාවට මේ 90%ක් විතර වගේ සූත්‍රවල මේ විදිහට සීල ශික්ෂාව ඉක්මවල සමාධි ශික්ෂාව කතා කරනකොට බුදුදහමසේ ඒක තමයි විස්තර කරලා තියෙන්නේ. ඉදී කච්චෝ බික්කු විවිච්ඡේව කාමේ විවිච්ඡේවි අක්ෂලේ ධම්මේවි සවිතක්කං සවිචාරං සවිවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් මේක මේ වාක්‍ය මම උගාක් වෙලාවක් තෝර පිරිසිත බින්දුට මේ පැත්ත මේ පැත්ත දාලා බැලුවා. මම දැක්කා ඔක්කොමල වගේ මේක පිළිගන්නේ මේ සමත භාවනාවේ ක්‍රමයක්. ඒ කියන්නේ සමත සමාධිය. ඉතින් ඒකට කියනවා අර්පණ සමාධිය කියලා. බැසගත් සමාධිය. ඉතින් ඉස්සල මේක උපචාර මට්ටමට ඇවිල්ලා තමයි අර්පණ සමාධියකට එන්නේ. ඉතින් ඒකෙදී අපි මේ වචන ටික ගත්තොත් ඉදීකච්ච බිකු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මයා කාමෙන් වෙන් වෙලා. ඒ කියන්නේ ක්ලේශ කාමෙන් වෙන් වෙලා. ඊට පස්සේ අකුසලේ ධම්මෙහි වෙන්න තියෙන දේවලිමුත් විරමන වෙලා. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. අර කට්ට තිල ගහන්න ගහන්න බෝර කට්ට කරපවන්න කරවන්න කල කැඩි කැඩි යනවා. කට්ට ගහිල නතර කරපු ගමන් ගල කැඩිල්ල එතරම් නතර වෙනවා. බෝර කට්ට කරකුවේ නැත්නම් හිර වෙනවා. ඊසා ගහන්න ඕනේ කරකවන්න. ගහන්න ඕනේ කරකවන්න. ඒ තාක්කල් ගල කැපෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපි ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මිනී කරන්න අරමුණේ හිත තියන්න අර පරිඋත්ทาน කියලා කඩලා යනවා. යම් එක චිත්තක්ෂණයක් එක හුස්මක් බැලුවොත් ඒකට සාපේක්ෂව කෙලස්ටික් අයින් වෙනවා. ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ. ඊගාව චිත්තක්ෂණේ ප්‍රසවාසන ප්‍රසවාසික කියලා මෙනෙහි කරනකොට ඒ විතක්කේ යොදනවා ආස්වාසයට වැඩි ප්‍රසවාසය අපම් ප්‍රසවාසිකය. විචාරයෙන් බලනවා ආස්වාසය ප්‍රසවාසය වෙන් වෙන්නේ කොහොමද කියලා. දැන් වම කියනකොට විතක්කේ යනකොට අපි දන්න දැන් වම. එතකොට වම කියන නම තියෙනවා. ඊට සාපේක්ෂව අත්දැකීමක් තියෙනවා. විලුඹ හෝ ලේවකේ හෝ ඇඟිලි හෝ පොළවේ වදිනවා. ඒ පොළොව වැලිද, සිමෙන්තිද, ලණපැදුරක්ද, තනකොළද තීරෙනවා. නිසා වම කියලා තියෙනවා විතරක් නෙවෙයි විඳිනවා. අත්දකිනවා. අත්විඳිනවා. එතකොට තබ්බණේක විතක්කේ කියනවා නම් ඒ පොළවේ තද ගතියයි, පයේ මෙලෙක් ගතියයි, පොළවේ මෙලෙක් ගතියයි, පයේ තද ගතියයි, ඕකට ਵਿਚාරය කියන එකට කියන විමසුම් නුවණ කිය. ඇස්සේ දකුණ තියෙනවා. එතකොට අපි දන්න වම නෙවෙයි. දකුණ කියනකොට අර එක්කනේ ලියනවා දවල්. දකුණට බර වැටෙන්නේ 130ක් අතරය. වම හොතට පොළවේ කාගෙන යනවා. ඉතින් ආ දන්න ਵਿਚාර බුද්ධියෙන් මේ හිතල නෙවෙයි මේ ගන්නෙ. පොතේ තිබුණේකොත් නෙවෙයි. ප්‍රාර්ථනා කරන දේකුත් නෙවෙයි අස්පන අපිට පේනවා. ඉතින් ඔය විතක්ක ਵਿਚාර දෙක දිගට වැඩ කරන තාක්කල් විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ මේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං. එයාට කාමයන්ගෙන් විවේක වෙලා ප්‍රීතියක් ඇතිනකොට මේ ගල කැඩෙනවනේ, ගල විදිනවනේ. සංසාරේ පුරාවට ගෙන ආපු මෝහපටල මිනේ කරන වාරයක් පාසා ආසල්පසාසිකට මුණ දෙන වාරයක් පාසා ඊට සාපේක්ෂව කැඩීමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා ප්‍රීතිය කියලා. සතුටක් ඇති වෙනවා. ඒක නිකන් අරමුණේ තිබ්බ විතරක් නෙවෙයි. අරමුණේ තියෙන චීන විලායේදී අනික් එකට වැඩිය වෙනස්කම තේරෙනවා. ආස්වාසි කරනකොට ප්‍රසවාසය නෙවෙයි කියලා තේරෙනවා. ප්‍රසවාසය කරනකොට ආස්වාසය නෙවෙයි කියලා තේරෙනවා. වම තිනුනොට දකුණ නෙවෙයි කියලා තේරෙනවා. දකුණ තිනුනොට වම නෙවෙයි කියලා තේරෙනවා. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා තේරෙනවා. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා තේරෙනවා. ඉතින් මේ වගේ ඊටාම සරල, ඊටාම ඍජු මේ දේෙන් අපිට ලොකු සතුටක් ඇති වෙනවා. මේ කරගෙන 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 ගියොත් අර මහා විශාල ගල බෝරෙන්ම කඩනව නෙවෙයි, බෝර කට්ට බැස්ුවට පස්සේ අඩිය ගහමාරක් විතර ගල් වෙඩි දාලා හරි කඩන්න පුළුවන්. විතර පදාසයක් යන. ඒ වගේ හටගන්න මේ ප්‍රීතිය අපි දෙකේ චක්‍රේ කටපාඩම් කරනකොට සතුටක් ඇති වෙනවා. දෙකේ චක්‍රේ කටපාඩම් කරන තුනේ චක්‍රේ කටපාඩම් කරන තුනේ චක්‍රේ කරලා හතර චක්‍රේ කටපාඩම් කරන. කරන්න 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 අපිට පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අපිට තිබුණා නේකේ පොඩි සතුටක්. ඒ වගේම තමයි අද එක්කෙනෙක් ගණන් කරනවා මම ආසර්පස 3500ක් ගණන් කරා. පියවර මෙච්චර ගණන් කරා. ඒකට යාට අභියෝගයක් තියෙනවා. යාට තේරෙනවා ඕනේ නම් යෙදලා කරනවා නම් ගණන් කරන එක නෙවෙයි භාවනාව කියන්නේ වෙනම කතාවක්. නමුත් දිගටම අරමුණේ පවත්වන්න පුළුවන්. යාට එතන එතන ප්‍රීතියක් තියෙනවා. විවිච්චේව කාමේ විවිච්චේ කෞසලේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. දැන් මේ ලබන ප්‍රීතිය ලස්සන බුද්ධජානක වරණගෙන ඇහැට රූප දැකීමෙන් ඇති වෙන ආමිෂ ප්‍රීතියක් නෙවෙයි. කාණ්ඩ සද්දයේ දීමින් ලැබෙන ආමිෂ ප්‍රීතියක් නෙවෙයි. නාසිත ගඳ ලැබීමෙන් එන ආමිෂ ප්‍රීතියක් නෙවෙයි. දිවට රස දීමෙන් එන ආමිෂ ප්‍රීතියක් නෙවෙයි. කයට පහස දීමෙන් එන ආරම්භ ප්‍රීතියක් නෙවෙයි. හිත අමතා ගන්න එකක් නෙවෙයි. නිර්ආමිෂ ප්‍රීතිය. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති ප්‍රීතිය. අරමුණේ හිත පිහිටීම නිසා හරියට බයිසිකලක් පදිනකොට පදිනකොට ටික කාලයක් ගිහලා බයිසිකලෙක පදින්න පුළුවන් වෙනව කකුල බීම තියන්නේ නැතුව. එතකොට එන ප්‍රීතියක් වෙනවා. විවේකජම් පිච්ච සුඛ. පඨමඥාන උපසම්පජ්ජ විහෙරති. ඉතින් මේකට බුදුජානන්සේ ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. ඉතින් මේක දිග විස්තරයක් තියෙනවා සමත ක්‍රමයේට ධ්‍යානංග පහක් පහළ වෙනවා, නිවර්ණ පහක් ප්‍රතික්ෂේප වෙනවා. මේ විතක්කය ਵਿਚාරය කියන ධ්‍යානාංග තියෙන තාක්කල් විතක්ක කියලා අරමුණට හිත යොදන ගණන් කරන ධ්‍යානාංගයේ තියෙන තාක්කල් නිතිමත එන්නේ නැහැ. එතකොට එයා තීන මිද්දේට විරුද්ධව කටයුතු කරනවා. විචාර බුද්ධිය කියලා මේ වම දකුණ නෙවෙයි, මේ දකුණ වම නෙවෙයි, මේ ආසාති ප්‍රසවාසය නෙවෙයි කියනොන විචිකිච්ඡාවක් හිටින්න බෑ. ඒසර විචිකිච්ඡා කියන නීවරණයකින් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රීති මම කරන වැඩේ මට හරියනවා. ගල් කට දීලා ගහන්න ගහන්න ගහන කල කැපෙනවා කියලා ප්‍රීති එනකොට ව්‍යාපාදයක් ඉන්න බෑ. ව්‍යාපාරචයිසිකට ඉන්න බෑ. සුඛේ එනකොට කාමච්ඡන්ද ව්‍යාවතිනුද උද්දච්ච කුච්චක් නැහැ. අතීතේ ගැන තැවිල්ලක් හෝ අනාගතේ තැවිල්ල මේ වර්තමානයේ ගල කැඩෙනවා. වර්තමානයේ මම අරමුණක පිහිටන වර්තමානයේ සතිය පිහිටලා තියෙන වර්තමානයේ අරමුණට මොන දීලා ඉන්නවයි කියනකොට අතීත අනාගත දිවිමක් නැහැ. ඊට පස්සේ ඒකාග්‍රතාව වෙනකොට කාමච්ඡන්ද නැහැ. මේ එක ටික කඩලා ඒක හරි ආසයි කියනකොට ඒ බුරුමේ අභිධර්ම දන්න ස්වාමීන් වහන්සේලා නැත්නම් ඔය පණ්ඩිත සංශ වගේ ලස්සනට කියලා දෙනවා මේ විතක් කියනකොට මේක නැති වෙනවා. ਵਿਚාරනකොට මේ ඒකට නිදිමත නම් විතක්කේ කරපන්. මෙනිහි කරපන්. සැක එනවනම් භාවනාවේ මාත හරියට ඉස්සරහට යනවද කියලා ආස්වාසිලාදී ප්‍රසවාසයෙන් නිවේදි කියලා බලන්න. ප්‍රසවාසයලාදී ආස්වාසයෙන් නිවේදි කියලා බලන්න. ඒ අර විමසුන් නොන තියෙනකොට සැකෙන්න බෑ. මේ විදියට මේ නීවරණ දුරු වෙමින් ධ්‍යානාංග ලැබෙමින් මේ ගත කරන ක්‍රමය සමත ක්‍රමයක් කියලා තමයි සාමාන්‍ය විස්තර කරන්නේ. නමුත් කෘත්‍ය අතින් බලනකොට උපචාර සමාධි මට්ටමින් බලනකොට මේක සමත කියන්න පුළුවන් විපස්සනා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ විප්ලවීය අර්ථකථනයක් දුන්න අපේ පන්දි ස්වාමීන් වහන්සේ ඔය ඉන්දිස් ලයිෆ් ඉට්සෙල්ෆ් කියන පොතේ විපස්සනා ධ්‍යාන කියලා නමක් දාලා. ඉතින් මේක පෙන්නනවා විපස්සනා ධ්‍යානයේ එන්නේ නාම රූප පරිච්ඡේද ඥානයට යනකොට දැන් මේ වම කියලා මෙනෙහි කිරීම. මේ දකුණ කියලා මෙනෙහි කිරීම. කෘත්‍ය රූපේ නම් කිරීම මෙනෙහි කිරීම නාමයේ කියලා මේ දේ කරගෙන යනකොට ඒක එක දිගට යනවනම් එනේන අරමුණ මෙනෙහි කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවනම් එතන දැපෙන වෙටිලක් තියෙනවා. එතන වශීකృత භාවයක් තියෙනවා. සමහරට ලාවට වඩ බොහොම තදට එනවා. ආන්නේ විදියට ඒ ඉන භාවයේ තේරුම් අරගත්තොත් ඒ ශාංශ කියනවා නාම රූප පරිච්ඡේඥානෙ කියන මේ විපස්සනා අටාරස විපස්සනා වල පූර්වංගම නාම රූප පරිච්ඡේඥානෙ එනකොට ඔය පළවෙනි ධ්‍යානට අවශ්‍ය කරන්නා වූ උපචාර මට්ටමක් වගේ හිතේ මොකද්ද දපනේ වැටීමක් හිතේ මොකද්ද වශීවීමක් සිද්ධවීමක් සිද්ධ වෙනවා. මේ තියෙන කවුරක්වත් නැහැ ඒක වෙච්ච නැති. නමුත් මේ අසුවිරු ඥාන නැත්තම් මේකට චින්තාමේ ඥාන නැත්නම් එයා දන්නේ මම මේ මෙනෙහි කරපු නිසා අරුණත් එක මුණට පොන්න දාපු නිසා මොකද්ද ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ කියලා චින්තාමේ සුතමේ ඥානෙ නැති නිසා යාරිට වැඩ නැහැ නේ දැන් ඉතින් කෙලස් නැති උනාට දාපොඩ කියනවනේ. මොකද්ද ඇති වෙන්නේ? හොදෝ දමලි දානවා කියන්නේ. කියලා එයා අවතක්සේරු කරනවා. නමුත් සුතමේ ඥාන තියෙන එක ගන්නවා తాවකාලිකෝ හෝ තදංග වශයෙන් හෝ මගේ කෙලෙස් අයින් වෙයිද බුදු කෙනෙක් පහළුන්නේ නැත්තම් මෙහෙම කෙලෙස් අයින් වෙයිද සීලයක් අරගෙන සමාධියක් වැඩි වෙන්නේ නැත්තම් මට වුණත් කොච්චර කලාතුරකින්ද මේක හරියන්නේ. ඒක නිසා මේක නැවත මතු වුණත් මේ කඩා ගන්න පුළුවන් බීම අම්මා අප්පා කියපු දෙයක් නෙවෙයි. පන්ති කාමරේ කුවන්නපු දෙයක් නෙවෙයි. අත්තදා බැලීමෙන්ම මම කරපු දෙයක් කාට ඔක්කත් මට මේක දෙන්න බෑ. එන විතරක් නෙවෙයි කාටවත් මේක හොරකම් කරන්නත් බෑ කාටවත් මේක කරපන් කියලා විධානය කරන්නත් බෑ කාටවත් මේ මම කරන එක වළක්වන්නත් බෑ ඔය චක්ක විචාර ක්‍රමේ දැනගත්ත එක්කනට කවුරු හතුරුකම් කරත් චිත්ත සමාධියක් ගන්න පුළුවන් හැම වෙලාවෙම නෙවෙයි පුළු පුළුවන් වෙලා ඒකට යාට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ මං අලුත් ගමනක් යන්න පටන් ගත්තා ජීවිතයත් එක්ක මනසත් එක්ක සතියත් එක්ක අරමුණත් එක්ක අමුත් පැත්තක් යන්න පටන් ගත්තම හැම වෙලාවෙම ඔළුව පාත් කරන ජස්සර් කියගෙන ඉන්න ඕනේ නැහැ. එන මෙතෙන්ද ගැහුවොත් මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ විදිහට සම්පූර්ණ පූර්ණ ධ්‍යානයක් එහෙම නැත්නම් උපචාර අර්පණාස ධ්‍යානයක් නැති වුණත් නිකා උපචාර මට්ටමේ හරි පවත්නකොට එයාට වැටහෙන දේ තමයි නැත්නම් එයාට නෙවෙයි ගොඩක් වෙලාවට කමටහන් සුද්ධ කරනට අහගෙන ඉන්නේ කරට වැටෙනවා. මේ හරියට අරමුණ දන්නෝ මෙනෙහි කරන දන්න. ආස්වාසි වෙනකොට ආස්වාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසි වෙනකොට ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒකට පොඩි ඉඟියක් දෙනවා යාට. මේ ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කළ දකින්න පුළුවන් නම් ඒ වෙනස කියන්න පුළුවන් ද කියලා. හුස්ම ගන්න එකයි, හෙලන එකයි දෙකක් පේනවා. ඔව්. කොහොමද වෙනස? ඉතින් අනිත් දවසේ ආ භාවනා කරන්නේ කමඨාන සුද්ධ වෙච්චි මනසෙන්. දෙකට දකින්න පුළුවන් කියලා බෑ. මොකද්ද වෙනස කියලා? ඉතින් එතකොට අරිට වැඩි තීක්ෂණ සතියක් අවශ්‍යයි. අටේ සූදානම් මනසක් අවශ්‍යයි. ගිහිල්ලා බලපුවාම තේරෙනවා උඩට බලනකොට උඩටම ගොරෝසු රුස්ම ගන්නකොට ඇතුළේ නෝස්ම සීතලයි පිටවෙන උස උස්නයි. තමහර පිටක ඇතුළේ නෝඩ දිගයි පිටවෙන නෝඩ කොටයි. එතෙන් ඇතුළේ නෝඩ කොටයි පිටවෙන නෝඩ දිගයි. ඇතුළේ නෝඩ වම්නාස්පුඩු වැටේනවා පිටවෙන නෝඩ දකුණුනාස්පුඩු වැටේ. මේ විදිහට මේ හුස්ම දෙක අතර වෙනස දක්නාසුලුව විනස දක්නාසුලුව බැලීමට කියන විචක්ෂණ බුද්ධිය කියලා ධම්ම විචේ කියලා කියනවා මීමන්සා නුවණ කියලා කියනවා මේක හැම කෙනෙක් ගාම තියෙනවා නමුත් මේ වගේ අස්පනා පිට තියෙන හුස්මකට යොමු කරන්නේ මිනිස්සයා ස්වභාවේ බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපි කියනවා අවුරුදු 100ක් වෙන ජීවත් වෙන මිනිස්සෙක් හුස්ම කෝටි 13ක් ත කොහොදෝ ගන්නවලු ඉලක්කම් මට මතක නැහැ නමුත් බුදු කෙනෙක් පහළ වෙලා මේක බලන්න කිව්වේ නැත්තම් කෝටි කීයක් දැන් ඇරන් තියෙනද කියලා දන්නෙත් නැහැ. තව කෝටි කීයක් ඉතුරු කියලා දන්නෙත් නැහැ. මැරෙන වෙලාවේ මැරෙන්න ගා ගන්නවා. අනේ තව උස්ම දෙකක් ඉන්න දෙන්න මට. අන්තිම උස්ම ගන්න දෙන්න කියලා එදාට මැරෙනවා. දැන් කෝටි ගානවත් දන්නේ නැහැ. ඒ තරමටම අපි ගැන දන්නේ අපි අනුන් ගැන දන්නේ. ඒ තරමටම අපි අන්‍යවිහිතයි. ඒ තරමටම අපි ප්‍රමාදයි. ඒ තරමටම අසත්‍යමත්. ඒකෙල්ලු මේ අනුන් ගැන දැන ගැනීම ලොකු වගකීමක් කරගෙන ඔය හුස්ම බල බල ඉන්න පුළුවන් දරුවෝ ගැන බලන්න එපා හුස්ම ගැන බල බල ඉන්න පුළුවන් ද බැංක account එක බලන්න එපාද? වාහනේ පෙට්‍රල් තියෙනවද කියලා බලන්න එපාද? වතුර ටැප් එක බලන්න එපාද? වතුර මේවටම ගත වෙනවා. අන්තිමට කවදාකවත් හුස්මක්වත් බලන්නේ නැහැ. ඒ කෙනෙක් හුස්මට හිත දාලා මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ මෙන්න සීරිම වෙනස මේකයි රස වෙනස මේකයි කියලා කියන්න පුළුවන් නම් කොච්චර කෙලස් කැපීමක් සිද්ධ වෙලාද? එයා එතකොට මේ සල්ලේක ප්‍රතිපදාවත් ඉක්මවලා ගිහිල්ලා එයා අර ඊගාවට කරන කුසල ඡන්දේ පහල කරගෙන කරන්න ඕනේ. මං කරනවා කරන කරන එකට මේ ප්‍රතිඵල ලැබෙනවායි කියලා ඒ කෙනාට චිත්තුප්පාදයක් පහළ වෙන්නේ ඉඳී තියෙනවා. එතෙන්දී අනකම්ම සරුවචනසේ අපිව තල්ලු කරනවා. කොයි වෙලාවක හරි හිතනද මතුවෙන ආස්වාසේ මතුවෙන ප්‍රසවාසයේ දෙක වෙන්කොල්ල දැනගන්න පුළුවන් මට්ටමකට හිතගෙනල්ලා භවනා කරලා වශී කරගෙන මේ හුස්ම දැනෙන්නෙමට මතුවෙලා ගොරෝසුනාට පස්සේ විතරයි පිටවීමත් නාස්පුඩු පුරවාගෙන යන තැන විතරයි දැනෙන්නේ. මේක කොහේ ඉඳලාද ඉන්නේ කියලා බලන්න හිතනොත් බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හුස්ම මට දැනෙන්නේ හුස්මේ මැද කෑල්ලේ ආස්වාසේ නාස්පුඩු පුරවන යන කෑල්ල පීරාගෙන යන කෑල්ල ප්‍රසවාසෙත් එහෙමයි. ඒකට එන්නේ ඉස්සලා කොහෙන්ද ආවේ? ඒකට අයිටෙඩිය සංවේදීව බලන්න. අයිටෙඩිය එල්ලකින් යුත් බලන්නේ. අයිටෙඩිය සතියෙන් බලන්නේ. අයිටෙඩිය අප්‍රමාදීව බලන්න ගියාම ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵල තියෙනවා. විනද වගේ නෙවෙයි හුස්ම හැදීගෙන එන හැටි. මාලිකාව ළඟට ගිහිල්ලා පෙරහැර දිහා බලන විට පෙරහැර හැදෙන හැටි බලන්න පුළුවන්. ක්වීන්ස් එක ළඟ ඉඳලා බැලුවොත් එමේ හැදිච්ච පෙරහැරලා ඉස්සරහින් අනේක තමයි පේන්නේ. අතින් ගියාම අලියා පිටිපස්සේ අලියා ඇවිල්ලා තුන්දෙනා තුන්දෙනා පෙළ ගැහිලා ඇත්කෝ ඇවිල්ලා පෙළ ගැහෙනවා බලන්න පුළුවන්. කවදා හරි ඉපල හිතන්න ආස්වාසිය බැලුවා නෙවෙයි ආස්වාස ප්‍රසස වෙනස බැලුවා නෙවෙයි මේ ආස්වාසිය කොයි සිට එන්නේද? කීයක මගිය කොයි එනු සිට? මගිය කියාපිය තෝ කොහින්දලා දෙන්නේ? ආන්නේ වගේ බලන්න ගියොත් පේනවා දැන් අර හදාගත්ත සතිය දැන් අර හදාගත්ත චිත්තුප්පාදේ ගැඹුරට කාගෙන යන්න පටන් ගන්නවා. ඒක කියනවා හරියට අර කට්ට ගලකට ගහලා කට්ට දවට ගන්නව නැත්නම් අවුලව ගන්නව කට්ට නැත්නම් පොඩි ආඩයක් හදා ගන්නකම් කෙලින් කටින් ඉඳගෙන තමයි ගලට ගහන්නේ. ඊට පස්සේ තමයි මිනිස්සු ආසනයක් හදාන හොඳට පට්ටල වෙලා කකුල් දෙක දෙපැත්තට දාගෙන ඉතින් ටොක්ක 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 ගල දිගට ගහගෙන යනවා. ඉතින් මුලින්ම ටික තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ ආලවිනේ. ඊට පස්සේ ආශ්වාසික මුල ආශ්වාසික මැද දක්නා සුළු ගතියකට යන්න පුළුවන් නම් ඒක කියන ඕක තමයි මේ පච්චේ පරිග්ගහ ඥානය කියලා කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය දැක්කට පස්සේ එයා ප්‍රත්‍යත් සහිතව අරමුණ දකිනවා. මුලත් සහිත අරමුණ දකිනවා. ඉතින් මේ පච්චේ පරිග්ගහ ඥානයට යනකොට මුළු ත්‍රිපිටකයේම තියෙන සියලුම පටිච්ච සමුප්පාදේ ඔක්කොම තියෙන උතන. මේ තාම යෝගාවචරය මේ විපස්සනා පැත්තෙන් බලනකොට උපචාර සමාධියේ ඉන්නේ. උපචාර සමාධියේ ඉන්නකොට මෙයාට තේනවා මේ ලාවට පටන් ගන්න උසෝ තමයි ගොරෝසු වෙන්නේ. ඒක තමයි ගෙවිලා යන්නේ ඉවර වෙනකොට. ඒකට ප්‍රසවාසයත් ලාවට පටන් අරන ගොරෝසු වෙලා ගෙවිලා යනවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ අපි පේන කිසිම දෙයක් ওই විදිහට නෑ පටන් පහළ වෙනකොට. පහළ වෙන විකාර ස්වරූපයක් තියෙනවා. අපි මේ ලෝකේ දකින්නේ පමා වෙලා හටගෙන හැඩයක් ගත්ත දේවල් අපි දකින්නේ. අපිට ඕනේ නම් දිනු කරන ලද සතියකේ දිනු කරන ලද යෝනිසමනසිකාරයෙන් මේ වස්තුව හටගන්න දිහාවට මුලට මූලාය පටිකස්සනේ කියලත් මේකට කියනවා යෝනිසමනසිකාරය කියලා තියෙනවා. බලන්න ගියොත් මිනිස්සු මේ හටගත්ත දේවල් එක රණ්ඩු කරනවා මිසක්කා එක්කේ කුටුවක්වත් හටගන්නේ හිටි බලන්න හිත දෙන්නේ නැහැ. ලෙඩ පිළිබඳව කෑ ගහන්නේ විදකමක් ගැන හිතලා. එකේ කුට හරි කිව්වොත් උකට හෙදකමක් තියෙනවා. උකට මේ විදිහට වුණොත් ඔච්චර ලෙඩ නොවි ඉන්න පුළුවන් කියලා අයියෝ වග කර කර ඉන්න වෙලාවක් නැහැ. දොස්තරලා ඉන්නවනේ. බේත් තිනවනේ ලෙඩුණාට පස්සේ කියලා බේත් බිමාරි. ඒකට හේතුව අද ඉන්න දොස්තරලම තමයි. දොස්තරලා කැමති නැහැ හෙදකම් වලට. කොටිම කියනවා ඉංගල හින්දියයි මිනිස්සෙක් කියනවා අපි වාට්ටුවකට ගියාම හෙදියන් සහ දොස්තරලා කියලා දෙකොල්ලක් දකින්නවා. හෙදියන් කරන්නේ හෙදකම. දොස්තර කරන්නේ වෙදකමනේ. කවුද ලොක්ක වෙලා ඉන්නේ ස්පිටාලේ? හෙදියොද දොස්තරලා? ඉතින් මම ගියා සතිපාසල උගන්වන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. ගිහිල නිගමයට ගිහුවා අපි සතිය උගන්වන්නේ හෙදකම පැත්තට. වෙදකම පැත්තට නෙවෙයි. අම්මා නර්ස්ලාට හින ජොලියක් ගියා. උංග කාලයකට පස්සේ ආංශ අපි වෘත්ති ආයිතිවාසිකම් ගැන කතා කරන්න පටන් ගත්තා. ඔබ ආංශේ කාසල්රි අපේ ස්පිතාලේ ඉන්න ඕනේ මේ හෙදියන්ට සතිපාසල උගන්වන්න. මොකද දොස්තර ඉන්නකන් හෙදියෙකුට නැගිටින්න බෑනේ. ඒ නිසා ડોක්ටර් හාගඩිය කියලා එක්කෙනෙක් ඉන්නවා මනිපායි යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් වයිස් චාන්සලර් ඇතරම. එයා කියනවා දොස්තරලා ස්ට්‍රයික් කරුවොත් ලෙඩු මෙරීම නතර වෙනවායි කියලා. මොකද හෙදිය වැඩ පටන් ගත්තොත් ඔක්කොමලා සනීපේ. දොස්තරලා ඉන්න තාක්කල් ලෙඩු මැරෙනවා. දොස්තරලා ස්ට්‍රයික් කරුවොත් මරණ 100%ක් අඩු වෙනවා කියලා. පව් කියලා හිතනවා මොකද මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වෙන්න අවුරුදු 4ක්වත් මහන්සි වෙන්න ඕනේ. ඒගොල්ල කරන්නේ හෙදකම කාලා දාන එක. මේ දොස්තරලා ඉන්නවනම් මට සමා වේද. ඉතින් ඔක්කොමලා කියනවා මට මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි වෙලා ඇග්‍රිකල්චර් ෆැකල්ටි යන ගිය නිසා මෙඩිකල් ડોක්ටර්ස්ලාට ඊරිසියාවෙන් කියන්නේ කියලා. මේ මට යන්න බැරි වෙච්ච ඉඳා කියලා. නෑ එහෙම නෙවෙයි. මොන ශාස්ත්‍රයේ වුණත් වෙදකම තමයි ඉස්සර වෙන්නේ. හෙදකමට තැනක් නෑ. ඒසපි ආනාපානට උත්තර හොයයි. දිස්ති වලට උත්තර හොයයි. ප්‍රසවාසයට උත්තර හොයයි. ආනාපානේ කොහේ දෙන්නේ? ප්‍රසවාසයේ කොහේ දෙන්නේ? දිට්ඨිය කොහේ දෙන්නේ? තරහව කොහේ දෙන්නේ? අපිට පේන්නේ ඇවිල්ලා දත්විලිස්සගෙන එළියට පයින් තරහ විතරයි. කොහේ ඉඳලා දෙන්නේ? මේ ආස්වාදේ නාස්පුඩු පුරවාගෙන යනවා. පීනස් දෙන විදිහට ඒ හුස්මක භාවනා කරන මැදස්ථානෙ නයිපිමින වගේ ආනාපානේ කරන්නේ. ඉස්සර ඉන්නවන්නේසයක ඔළුව හෙයා ස්ටයිල් එක ඇදලා ඉනවා සයිස් එකට. ඉන්දියාප්පන් එහෙම දුන්නොත් කැමරට හුස්ම ගන්න පාට ඉන්දියාප්පන් නායට යනවා. මොකද ආනපාන කොහිඳලද මේක ඉන්නේ? ඉතාලම සියුම් තැනක ඉඳලා. අන්න එතෙන්ට යන්න පුළුවන් තරමට කාට හරි යන්න පුළුවන් නම් එයාට තේිනවා මේ ආනපානය අල්ලන්න නෙවෙයි පුත්‍රජානන්ස අපිට ආනපාන දීලා තියෙන්නේ ආනපානය ඇතුළු දිත්‍ති ඇතුළු සියලු කෙලෙස් වල මුලට යෑම සඳහා රූප ධර්මයක් බලලා රූප ධර්මයේ යාලු කරගෙන රූප ධර්මයේ ගොරෝසුතන යාලු කරගෙන පුළුවන්තර මුලට යන්නේ. ඒ මුල බැලීමේ කටයුත්ත සමත භාවනාවේදී නෑ විපස්සනාවේදී මේ අනවශ්‍ය කතාවක් මම මේ කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ විඥාන ඥාන දාන. මේ දෙකම නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිඥාන ඥාන කියන දෙකම සමත භාවනාවේ උපචාර සමාධියට සමකරල පෙන්වන්න පුළුවන්. ඒ දෙකේම විතක්ක විචාර දෙක වැඩ කරනවා. ඊට පස්සේ සම්මස්සන ඥානෙට යනකොට අපිට එන අරමුණු ඕනෙම එකක් ආස්වාසයවත් ඇවිල්ලා යනවා ප්‍රසවාසයවත් ඇවිල්ලා යනවා පිම්බීමවත් ඇවිල්ලා යනවා හැකිලිමවත් ඇවිල්ලා යනවා වේදනාවක්වත් ඇවිල්ලා යනවා දිස්ත්‍යක්වත් ඇවිල්ලා යනවා මේ ඔක්කොම දැන් සාමාන්‍යයෙන් කැට කැට වශයෙන් පදාර්ථ වශයෙන් ඇතිවීම නැතිවීම දල වශයෙන් දකින්න පුළුවන්. ඉතින් මේ දක්වම විපස්සනා විදි කියන මේක උපචාර සමාධිය කියන සමත භාවනාදී කියනවා විවේක ජම් පීති සුඛං නැත්නම් කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ විසවිතක්කං සවිචාරං විවේක ජම් පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් මෙතන කවුරක්වත් නැහැ උදේ නොගිය කෙනෙක්. ඉතින් මේක ඇත්තටම සමත අපචාර සමාධියක්ද අර්පණා සමාධියක්ද? එතන විපස්සනා වශයෙන් විතක්ක විචාර දෙක යහතින් වැඩ කරන නිසා අර මුනටම වැඩි වැඩි හිත අරමුණේ පවතින අවස්ථාවද කිව්වොත් කෘත්‍ය වශයෙන් සමානයි කියලා කියනවා මේ. සමත භාවනාදී අර්පණාවක් ලැබෙන. අරමුණට බැහැ ගන්න පුළුවන්. මේ විදිහට අරමුණට බැහැගත්තට පස්සේ සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙනවා නීවරණ ටිකේ. ඒකට ලොකු සාන්තියක් එනවා. මෙතෙක් සංසාරේ හිටවු කෙලෙස් සහිතව සීල පිරිසුදු අපිරිසුදුගේ තා දිට්‍ය චිත්ත අපිරිසුදුලා ඉති පෙක්නාට සීල විසුද්ධිය සම්පූර්ණ වෙනවා. චිත්ත විසුද්ධියේ පැහැදිලි ළඟාවීමක් ඇති වෙනවා. මේක පොඩි වැඩක් නෙවෙයි. ඇත්තම කියනවා සර්වච්ඡන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල ත්‍රිබුණ දෙයක්. නමුත් සර්වච්ඡන්හන්සේ සිද්ධාර්ථ තාපස කාලෙම මේක පුරුදු කරා. අර වප්මඟුල් දවස වෙනකොටම දඹගසුඩ පළඟ බැඳ වැඩගෙන හිටියා. ඒ නිසා මේක පුංචි දෙයක්. නමුත් සර්වච්ඡන් කියනවා මේකට ආර්ය විනේ සල්ලේකේ කියන්නේ. තාම පටන් ගත්තේ නැහැ ධිට්ඨිය පිළිබඳ වැඩ. තාම යන්නේ සීලය සහ සමාධිය පිළිබඳ වැඩ. සීලේ නම් හරි සමාධිය පිළිබඳ තත්ත්ව. ඒත් කාම ලෝකයේ ඉක්මවල රූප ලෝකයට ප්‍රවිෂ්ඨේ විතරයි දැන් ලැබිලා තියෙන්නේ. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීච සුඛං උපපතම ඥානං උපසම්පජ්ජ විහෙරති. මේක උංග වෙලාවක් ඉන්න කියලා කියනවා. මම ඔය පැවිදිෙන් ඉන්න කාලේ 77 78 විතර වගේ ඔය ඥානරාම ස්වාමීන් වහන්සේගේ පොත කියව සමති විදර්ශනා භාවනා මාර්ගයේ මං කියව සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන. ඒකදී ස්වාමීන් අත්‍යන්ත කොටස පින්ලා දෙනවා මෙන්න මේ විදියට ධ්‍යාන මට්ටමකට නැත්නම් චිත්ත මට්ටමකට ගියාම අපිට ටික කාලයක් නිවන් එකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. ඒක ලොකුම ජයග්‍රහණයක්. ආදියට පිපාසාවෙන් හිටු මිනිසෙකුට ക്ഷേම භූමියක් හම්බෙලා වතුරට බැහැගත්තා වගේ හිතෙනවා. ටික වෙලාවක් යනකොට පළවෙනි දවසේක වෙන්නේ දෙකේ නෑ. ඒකට පැය දෙක තුන ඉන්න පුළුවන්. පහු වෙනකොට විනාඩි 35 40 යනකොට අර තියෙන සිලිලාරේ නැතුව ආයෙසෙර විතක්ක හොල්මන් කරන්න පටන් ගන්නවා. විචාර හොල්මන් කරන්න පටන් ගන්න සද්ද වලට හිත කැඩෙනවා තරහ යනවා ආසාවල් එනවා. ඉතින් යාට දැන් විශ්වාස නැහැ මේ ධ්‍යානයේද නැත්නම් ධ්‍යානේ පිරිහිලාද කියලා. සමවදිනකොටම හරියට කාන්දමකට යකඩ එල්ලුවා වගේ හිටිනවා. හරිම සිලිලාරිකුත් දැනෙනවා. ටික වේලාවක් කරන විට 35 45 වෙනකොට යාට තේරෙනවා අර ධ්‍යානේ තියෙන අර නිර්මල ගතිය වෙනුවට අසනින් පතෙන සද්ද කරදර හිරි හැර බාධක ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙයා පැයක් ඉන්න ඕනේ නම් ඉස්සර පැයක් ඉන්න පුළුවන්. දැන් 45න් පස්සේ ආයේ විතක්ක ਵਿਚාර යොදව යොදව නිකන් තල්ලු ස්ටාර්ට් දිදී තමයි යන්න වෙන්නේ පැය වෙනකම්. හොඳට සමාධිය තියෙන අයට පැය 3 ඉන්න පුළුවන්. සාමාන්‍ය සමාධිය තියෙන කෙනා පැය 1කමාරක් ඉන්නවා. අඩු එක්කනා විනාඩි 25 යනකොට 45 යනකොට බාධා මුණ දෙනවා. එතකොට යාට තේරෙනවා මේ විතක ਵਿਚාර සුමකට යොමු කිරුවේ නැත්තම් මේ වෙලාවේ විතක ਵਿਚාර කාමයට ආය අදිනවා. එතකොට යා ආදීනව දකිනවා පළවෙනි ධ්‍යානෙ. මොකද්ද? ඒකේ තියෙන විතක ਵਿਚාර දෙක ඒ දෙක නොසන්ඩාලයි. ඒක නැවත කාමයට අදිනවා. ඒ නිසා යා අදිෂ්ඨාන කරලා බලනවා. හොඳට ධ්‍යානෙ ඉඳලා නැගිටලා අදිෂ්ඨාන කරලා බලන හොඳට පරිකර්ම කරලා කරලා විවේක විතක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතා පමනක් සහිත පීචුක ඒකාගතා කියන ප්‍රණීත ධානාංග පමනක් සහිත දෙවෙනි ධානාන්ට මගේ හිත සමාදීවා කියලා විතක්ක ਵਿਚාර දෙකෙන් වැඩක් අරගෙන සමවැදිලා ඉඳලා ඒකෙම තියෙන නපුර දැකලා ඒකෙම තියෙන ආදීන වේ දැකලා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේකජම් පීචුකං ဒုတိය ධාන උපසම්පජ්ජ විහෙරති. එතකොට විතක්ක ਵਿਚාර දෙක හොඳට දැනගෙන වැඩ අරගෙන විතක්ක ਵਿਚාර දෙකම කරදරයක් වෙලා අතහැරලා දා. ඒක මේ විපස්සනා පැත්තෙන් කමඨාන් සුද්ධ කරනට කියන්නේ මට හොඳට ආස්වාද ප්‍රසාර දෙක වෙන් කර කර දැනගන්න පුළුවන් වුණා. ටික වේලාවක් යනකොට ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස මට දැනෙන්නේ නැහැ. මෙනෙහි කිරීමත් කරදරයක් වෙනවා. භාවනාව විසින් භාවනාව යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මෙනෙහි කරන්න යන්න එපා. ඒ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසාරස අර එකනේ පැහැදිලිව ලියලා තිබුණා. බුද්ධ වීගණ යනකොට මම කයේ හිත පවත්වනවා අරමුණේ හිත පවත්වනවා මම මේ දෙකේ මෙහෙවීමක් කරනවායි කියලා. මෙහෙවීම කරන තාක්කල් ලැබෙන සමාධිය ඉච්චර සංසුන් වෙලා නැහැ. ඒ වෙලාවට විතක්ක ਵਿਚාර නැතුව යන්න අරින එක සමත ක්‍රමයෙන් ගත්ත ණය ක්‍රමයෙන් පෙන්වන්නේ විපස්සනා වේදිත් මේ වගේම එකක් වෙනවා. අරමුණ හොඳට වෙන් කරලා පෙන්වපු එක එන්නේ එන්නේ බොද වෙන්න පටන් ගන්නවා. ඒ බොද වෙන්නේ සමාධිය කැඩලාද සතිය කැඩලාද විතක්ක ਵਿਚාර නැති වෙලාද කියලා ඇසුවිරු ඥාන නැති කෙනාට තේරුම් ගන්න අමාරුයි. ඉතින්දි කමඨාන සුද්ධ කරලා අහන්න ඕනේ මේ අරමුණේ ඉන්නේද්දිම අරමුණේ පාවීම වෙන්නේ නැත්නම් අරමුණේ හිට පිට යෑම නිසා පාවීමක්ද කියලා. යෝගාචර පුළුවන් සපෙලා උත්තර දෙන්නේ අරමුණේ ඉන්නේද්දිම දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු විලා කිව්වගේ අරමුණ බුද වෙන්න පටන් ගන්නවා. එහෙමනම් සෞඛ්‍ය සම්පන්නයි. ආයෙ මතු කරන්න එපා. ආයෙ මෙනේ කරන්න එපා. බොඳ වීම දිහාම බලන්න. එතකොට විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව මෙහෙවීමකින් තොරව අද කාලේ වචෙන් කියන මෙනෙහි කිරීමකින් තොරව අර ඇති වෙච්ච චිත්ත tattve පවත්වන්න පුළුවන්. එතකොට විතක්ක ਵਿਚාර දෙක නැතිවීම නිසා ඊ ගාවට තියෙන චෛසිකේ ප්‍රීතිය හොඳට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එතකොට විවේක ජම්පීචි සුඛ. පසින්දුරංගෙන් වෙන් වෙච්ච, ඇහකන දිවනාසයෙන් වෙන් වෙච්ච, රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙච්ච, නිරාමිෂ සුඛයක් මුත්‍ති විඳිනවා. මේක බුදු කෙනෙක් අපිට දෙන දෙයක් නැත්නම් කාම ලෝකේ කරන්නේ ඇහැ පිනවන එකයි කන පිනවන එකයි නාසයයි දිවයි කයයි. මේක පිසාච ප්‍රේත ලෝකයක් තියෙන්නේ. මේ ඇහැ කන දිව නාසය පිනවන එක යකෙකුවත් පෙරේතෙක්ව සතුටින් මැරෙලා නැහැ. ඒක වැඩියෙන් කරන්න පිස්සු හැදෙනවා. අනික් අයට නොදී මේක පාවිච්චි කරන්න. ඒ නිසා මේව බුදුජානසෙ පින්න පිසාච ලෝක තමයි කාම ලෝක කියන්නේ. මේ මේ වෙලාවට කොළඹ හිටන්නකෝ ඔක්කොමලා ක්ලබ් යන වෙලාව. ඔක්කොමලා බීලා නටන වෙලාව. ඉතින් ඒකේ ජයග්‍රහණය ලබන්නේ සෑහෙන පොහසත්කමක් තියෙනවනේ ග්‍රහයන දේශපාලන බලයක් තියෙනවනේ. ඉතින් ඒ ලෝකෙ පිසාච ලෝකයක් විවේකයක් ඇත්තෙම නැහැ. හිච්චිත පිරිසුදු භාවයක් ඇත්තෙත් නැහැ. බයක් ලැජ්ජාවක් මොකක්වත් නැහැ. නමුත් මේ ලබන විවේකජම් පීචි සුඛං කියන එක නිර්ාමිසයි ආධ්‍යාත්මිකයි. නමුත් සර්වත්‍යං සඳහන් කරන තාම සල්ලේක ප්‍රතිපදාවට අවිල නැහැ. තාම කෙලෙස් කපන ප්‍රතිපදාවට අවිල නැහැ. කෙලෙස් යටපත් කිරීමේ ප්‍රතිපදාවක් විතරයි මෙතන තියෙන්නේ. ඒක නිසා ඒක ලබන්න ප්‍රශ්න නැහැ. ඒක ලබන්න ඕනේ. ලබලා දැන් ලොකු පොරක් ලොකු වැඩක් කරගත්තයි කියලා හිතන්න එපා. ප්‍රථම ධ්‍යාන වැඩි ලොකුයි. හැබැයි මේක නෙවෙයි සල්ලේක ප්‍රතිපදාව. තාම කප කප දාන්න පටන් ගත්තේ නැහැ. දැන් අපි මේ දෘෂ්ටිය පිළිබඳව ඉගෙන ගන්න සුදුසුකම් ලබනවා. මේ ඇයිට විතරයි ඔය කාමයේ වෙනුවට ඉතකල් තිබුණේ ඇහැ කන ජීවනාශි පිනවන එක. මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න එන්න පටන් අරගන්නේ මෙන්න මේ ධ්‍යාන මට්ටමේදී කෙලෙස් යටපත් කරලා නැත්නම් අපි කියන සමුච්ඡේද විඛම්බණය කරලා ඉන්න කෙනාට එන්න පටන් අර ගන්නවා. ඉදුරම් පිනවීම වෙනුවට මතවාද එන්න පටන් ගන්නවා ඔළුවට. ඒක අත්වාද ප්‍රතිසංයුක්ත ලෝකවාද ප්‍රතිසංයුක්ත. ඇයි මේ තේරවාද මහායාන කියලා නිකාය දෙක. ඇයි මේ බුදු ජානන්ත හිටපු කාලේ සත්‍වාස්තුවරු විවිධ මත ගත්තේ? ඇයි මේ නිගණ්ඨනාත පුත්තුගේ පාසාසනයක් පවතින්නේ? බුදුහාමුදුරු ඉන්න කාලේ ඕක විසඳගන්න බැරි වුණා. ඉතින් ගොඩාක් ප්‍රශ්න එන්න පටන් ගන්නවා. යා මේ කාමයේත් එක නෙමෙයි දැන් හැප්පටලෙන්නේ. රූපෙනුත් සමහරට අයින් වෙනවා ඇත්තටම ධ්‍යානයේ ඉන්නකොට. නමුත් ඒ දෙක නැතුණාට ඒ යකා විනෝඩ වෙන යකෙක් එනවා. දිට්ඨි ප්‍රශ්න ලින්ගන්න පටන් ගන්නවා. ඉතින් බුදුදහම සඳහන් කරන නිසා දිට්ඨීන් පිළිබඳ උප්පත්තිය තාම දන්නේ නැහැ. දිට්ඨි පිළිබඳ ලැබ ගැනීම තාම දන්නේ නැහැ. දිට්ඨි වහයලා ගැනීම දන්නේ නැහැ. මොකද තාම ඉන්නේ මෙයා සාමාන්‍ය කෙලෙස් එක්ක කියනවනම් නීවරණත් එක්ක රණ්ඩුවේ උරුට්ටුවේ. යම් ප්‍රමාණයක් දක්සයි. දෙවෙනි ධ්‍යාන කියලා කියන්නේ සෑහෙන හොඳ තැන. අපි ලොකු සාංශයේ සත්‍යවිශේෂා විදර්ශනා ඥාන පොත ලිව්වේ දෙවෙනි ධ්‍යානයේ දක්ක භවනා කළ සමතෙන් විපස්සනාට දාන්න කියලා. ඒක ලොකු ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. ඒ මොකද මේ විතක්ක ਵਿਚාර දෙක අයින් වුණාට පස්සේ ඇති වෙන මේ විත ප්‍රීති චෛතසිකය හිත හරියට කර්මන්‍ය කරනවා. හිත හරියට ධෛර්ය කරනවා. ඊට පස්සේ නේ සුඛ උපේක්ඛාට යනකොට ආයේ කම්මැලි ගතියක් එන්නේ. නැත්නම් තුන්වෙනි ධ්‍යාන හතර ධ්‍යානට යනකොට කම්මැලි කරන ගතියක්. මේ ප්‍රීති චෛතසිකය හරි ඔදයක් සහිත තරුණ චෛතසිකයක්. මම කියන්න හදන්නේ දෙවෙනි ධ්‍යානට වැඩි තුන්වෙනි ධ්‍යාන හොඳ නැහැ කියන එක නෙවෙයි. හොඳ අරමුණු දිහා හොඳ ප්‍රබුද්ධ වශයෙන් බලන්න නම් දෙවෙනි ධ්‍යානයේ ඉඳලා එහාට විපස්සනාට යන කතාවක් ඒ සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේක ඥානාරාම ස්වාමීන්ට ආවේනික ක්‍රමයක්. ඒක ගැන විස්තර කරන බටහිර කෙනෙක් තමයි කියලා තිබුණේ මේ ඥානාරාම ස්වාමීන්ගේ බටහිර මේ ආශ්‍යාතික මනසක් කල්පනා කරලා තියෙන්නේ. ඒක නිසා ඊගාව ධ්‍යාන වලට යන වෙනුවට එතනින් මන්සන්ධියක් කරගෙන විපස්සනාට දාන. ඒක තවදුරටත් ගිහිල්ලා හතරවෙනි ධ්‍යානෙදි විපස්සනාට දාන එක තමයි පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ ස්වාමීන්සේ සමාහට අෂ්ට සමාපත්තියම කරන්න කියනවා. එතනින් ගියාම මහසි භාවනා ක්‍රමය උපචාර සමාධි මට්ටමෙම ගණියන්න කියනවා. එතනින් ගියාම ගෝයෙන්ක සිස්ටම් එකේදී එහෙම මේ සත්‍යවිසුද්ධි ක්‍රමයට භාවනා ක්‍රමය විස්තර කරන්නේ දවස් 3ක් විතර සාමාන්‍ය ක්‍රමයට ආනාපානය කරලා ඊට පස්සේ වේදනාව පැත්තට දාන්න කියනවා. මේ එක එකන එක එකන මේ කොතෙක් දුරට සමතේ කළා කොතනින් විපස්සනා දානවාද කියනවනම් ලොකු සංසය සඳහන් කරනවා 1000ක් පොලක් කියනවායි. පළවෙනි උපචාර සමාධිය පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි උපචාර සමාධිය දෙවෙනි ධ්‍යානෙ. මේ විදිහට 18ක් 8ක් සමාපatti. රූප අරූප සමාපatti 8යි. ඒ වගේ උපචාර මට්ටමයි. එසේ ඔක්කොම ඉවර කරපු මට්ටමයි. ඒ වගේ 1000ක් පොලකින් දාන්න පුළුවන්. ඒ නිසා ගුරුකුල වාද ගොඩාක් තියෙන්න පුළුවන්. කොයි එකක් තියෙනවා යම් ප්‍රමාණයක් සමතේ තියෙනවා. සමතේ පස්සේ තමයි එහෙනම් සීලවිසුද්ධියට පස්සේ චිත්තවිසුද්ධියක් තියෙන්නේ. ඊට පස්සේ තමයි ධිට්ඨිවිසුද්ධියට වැටෙන්නේ. ඉතින් මේක පිළිබඳව ධිට්ඨි ඇති කරගෙන දඟලනට වැඩිය ඒ සමත වශයෙන් කෙලස් විස්කම්බණය කිරීම බුදුනාංශය අගය කරනවා. එතකොට මේ නිකම්ම නිකං විතක්ක ਵਿਚාර දෙකටම එහෙම නැත්නම් ධානාංග වලටම සාපේක්ෂ නෙවෙයි කතා කරන්නේ දෙවෙනි ධ්‍යාහට යනකොට විතක්ක ਵਿਚාරාණං වූපසම අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන විතක්ක විචාර නැති කරගෙන අජ්ජත්තං සම්පසාදනා ඇතුළේ හොඳටම තමන් දන්න දැන් මම ඇති කරගත්ත තත්ත්වයක් තියෙනවා. බුදුහාමුදුරු දීපු මේ ආශිර්වාදයක්වත් දානි දීපේකේ වාසියක්වත් සිල් රැකපේකේ වාසියක්වත් නෙවෙයි මේ. මේක මේ සමත භාවනා කියන බේත දීලා නීවරණ කියන ලෙඩේ නැති කරගත්තේ අජ්ජත්තං සම්පසාදනා. ඇතුළෙන් තමන්ට සම්පසාදනයක් පහළ වෙනු ප්‍රසන්න භාවයක් නිකන්. වේස වෙලාවට මේ වවන් හත්යෙන් කරන වැඩේ පරංගත්තෙන් පුව උලංග ගන්නා වගේ අජත්තන් සම්පසාදනම්. ඒක පළවෙනි ධ්‍යානෙින් ඉන්නකරට ඒ ಗುಣ වාක්‍ය කියෙන්නේ චේතස ඒකෝදි භාව. දැන් හිත අරිට වැඩි එක ඒක ඒක රාශි වෙලා ඒකාග්‍රතාවයට කිට්ටුයි. චේතස ඒකෝදි භාවං විවේක ජම්පීචිසුක. විතක්ක ਵਿਚාර දෙකෙන් නැති. ඉතින් මේක ඔය කියන දෙවෙනි ධ්‍යානය ගැන කතා කරනකොට උඟ දෙනේ કોઈ ප්‍රීතිය පස්සනක් ප්‍රීතියකට දාලා තරුණ ප්‍රීතිය සහ බලවත් ප්‍රීතිය කියලා ඒ තරුණ ප්‍රීති අවස්ථාව තමයි අර භාවනාවට පාට ගැස්සින්නේ කනිකා ප්‍රීති කියලා කියන එක. ඒක පාට නිකන් අකුණු විදිල ගැහුවා වගේ. කුද්ධිකා ප්‍රීති කියන අතනින් මෙතනින් ඒ කියනවා මේ රෝමෝද්ගමණය වෙන්නේ. එහෙම නැත්නම් මයිල් කෙලින් හිටනා වගේ තියලා තියෙන්නේ. එහෙම නැත්නම් කූඹි දුවනවා වගේ. එහෙම නැත්නම් ඇඟේ තැන්තන් වල වතුර බින්දු ගලනවා වගේ එහෙම මෙහෙන් ඉඟිවිඟි කරන්න පටන් ගන්නවා. එදි ඒක මේ ප්‍රීතියක තරණ අවස්ථාව කියලා හුඟ දෙනෙත් දන්නේ නැහැ. ඒගොල්ල පිහන්න පටන් අර ගන්නවා. භාවනා කරන්න බෑ. නමුත් මේ ඒකෝදි භාවයක් ඇති වෙනකොට ප්‍රීතියක් ඇති වෙන මූලික ලක්ෂණ ටික. ඉතින් කියනෝ කරලා කරලා මුපිහ අපි පම්බ කමන්නේ අන්තිමට බලපං ඔය පිහන්නේ නැතුව අලහප්පන් නැතු කාය ජීවිත නිර්පේක්ෂව හෝම යන්න ඉස්සරහට. එතකොට තීරණ පටන් අර ගන්නවා. ඊට වෙලිය අර පහසු ගති එහෙම නැත්නම් පක්කන්දන පීතිය කියලා වතුරකට බැහැ ගන්නවා වගේ අර ක්ෂණික ගැස්සීම් නැහැ. අතනින් මෙතනින් විදුරුබුළුපත් වෙනවා වගේ වුණ නැහැ. සාමාන්‍ය ඕකප්පන ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේක උතුරලා ගිහිල්ලා මුළු ඇඟම කිරියලියක් උතුරනවා වගේ ඉතින් පැහෙන මේ උතුරන්න පටන් අර ගන්නවා. මේ විදිහට එක එක මට්ටම් තියෙනවා. ඉතින් මේක ආවට පස්සේ හුඟ දෙනෙක් නිවන් දැක්කා වගේ කියලා හිතන. මොකද ඒ තරම් ඒකේ මේ නිර්ආමිෂ සුඛයත් හැබැයි ඉස්සල්ලා විතරයි. පහු වෙනකොට ඕක ඔච්චර දෙයක් නෑ. ඉතින් අර ඉස්සලා අපදසනම් හරි ආසාවක් ඇති වෙනවා. ඒ වෙලාවේ අම්මට අප්පච්චිට කියලා දෙන්නේ. අනික ළඟ ඉන්න බාහනට මැට්ටා ඌට තේරෙන්නේ නෑ මට විතරයි ප්‍රීතිය ආවේ කියලා. කහින්දත් පටන් ගන්නවා. අඟ උසනට පටන් ගන්නවා. ඉතින් ගුරුවරයාටත් කියලා ඉවරයක් නෑ. කමඨාන් සුද්ධ කරන්නේ රෑ එකට දෙකට. පොඩ්ඩ ඉඳිකෝ මේ මට හරි වැඩක් වෙලා තියෙනවානේ. මේමයි. ඉතින් කියනවා කොහොම තමයි දිගට කරන්නේ. ඒක ලොකු සාන්ති කියනවා. එතකොට හිතනවලු මේ ගුරුවරයාටත් මේක ලැබිලා නෑ. එයත් මට ඊර්ෂ්‍යා කරනවා. මෙච්චර දෙයක් හම්බෙලා තියෙනවා මේකට ඇයි සලකන්නේ නැත්තේ කියලා. ඉතින් මුලින් ඒ බලවත් ප්‍රීතිය එන වෙලාව එනකොට පුදුම හිතනවා ඇයි මේ මිනිස්සු මේ කාමෙට මෙච්චර පහඳින්නේ කියලා. ඇයි මේ රූප බලන්න මෙච්චර නරන්නේ? මේ රූපේ නැති දැන්නේ සැපතියෙන්නේ. ඇයි මේ ශබ්ද ලබා ගන්න ඩොල්බි සිස්ටම්, මොනෝ සිස්ටම්, ඉන්දියන් මියුසික්, වෙස්ටර්න් මියුසික් දාගෙන නටන්නේ? මේ ශබ්ද නැති දැන්නේ සැපතියෙන්නේ. ඒ ගන්ධ රස පහස නැති තැනක. ඉතින් මිනිස්සුන්ට ඔළුවෙන් හිටගෙන බණ කියන්නේ හිතන. මෝල් වහන්සේලා ඔව්ව කරන්න යන්න එපා. මේ නිසන් වන්ට වරෙල්ලා භාවනා කරපල්ලා ගහකට බලයල්ලා කියලා. ඉතින් අර මිනිසුන් දිනවා මියා කාට පිස්සු කියලා. ඇත්තනේ කතාව. දෝක මිනිසුන් දෝකට එන්න බෑ උන්න පුළුවන් වෙන්නේ ගියක් හරි හම්බ කරලා රූප බලලා සත විඳින්න. ඒකට 3D සිස්ටම් තියෙනවනේ 4D සිස්ටම් තියෙනවනේ කලර් තියෙන්න ඕනේ ඩිජිටල් තියෙන්න. සවුන්ඩ්ස් තියෙනවා නම් ඒක ඩොල්බි සිස්ටම් මොනෝ සිස්ටම් දාගෙන වෙස්ටර්න් මියුසික් ඊස්ටර්න් මියුසික් ක්ලාසික් මියුසික් රොක් මියුසික් දාගෙන අතල්ලක ඉන්නවා. භාවනා කරන මනස මේව තියනවා කිව්වම කියනවා පිස්සු ඒ ආමසක ඔළුව නරක් වෙලා. එහෙමත් දෙයක් තියෙන්න පුළුවන් ද කියලා ඉතින් මේ දෙක අතර කවදාකවත් සංනිවේදනයක් වෙන්නේ නැහැ. හැබැයි එක මිනිහ තුළ මේ දෙකම වෙනවා නම් හිතන්නේ හුදුට කාලා බිලා හිට මිනිස්සෙක් මේ වගේ දෙයක්ට ආවට පස්සේ පේනවා අනේ බුදුහාමුදුර අපිට මොකද්ද උගන්ලා තියෙන්නේ කියලා. මෙච්චර මිනිස්සු මේ කාමෙට බිලි කපා ගනිමින් තෝතෝ අරපල කියා ගනිමින් රණ්ඩු සරුවල් කරමින් නඩු කියමින් හබ කරමින් කරන දේ මේ ආර්ය වෝහාරයට ගිහිල්ලා ආර්ය විහාරයේදී පුදුම සපක් විදිනවා. නමුත් වාක්‍ය හමාර කරන බුදුරජාණන්සේ මේකට තාම ආර්ය විනේයි සල්ලේකේ කියන්නේ. මේ තාම තියෙන කෙලෙස් වික්කම්බන ප්‍රහාණයක්. ඒක උදාහරණයක් වශයෙන් කියනවා වැවක නැත්නම් ජලකඩක පාසි බැඳිලා තියෙන. සල්වීනියා හරි පාසි හරි. ඉතින් බැලූ බැල්මට පේන්නේ මේක තන නිල්ලක් වගේ. ඉතින් කාටර ගිහිල්ලා කිව්වොත් මේ අරගෙන වතුර කලයක් අරන් වරෙන් කියලා ඉමසු කිලි කිය මොන වතුර ගේනද තනකොළ පිටේ නෑනේ නේනේ තනකොළ එහාට මොකද මේ පාසිය අහට මැඩ කරපුවා හොඳ ඇතුලේ නිල් වතුරක් තියෙන කියලා කලින් එහාට මැඩ කරලා වතුර එකක් ගත්තොත් වතුර එක පුරව ගන්න පුළුවන් මොකද අර උඩ පාසි තියෙන්නේ නමුත් වතුර ගත්තට පස්සේ මොකද වෙන්නේ ආයෙත් පාසි බැඳෙනවා ඒ වගේ තමයි වික්කම්බනය කරන්න පුළුවන් එන්නේ අර කලින් එහෙමේ කරලා අර පාසි ටික එහෙමේ කරගන්නවා වතුර කලිය උබා ගන්නක වතුර එකක් ගත්තට පස්සේ ආයෙ වැහිනවා එච්ච ඒ වගේ අර දෙවෙනි ධ්‍යානෙදී යාට අර තිබුණට වැඩි අයිතියක් ලැබෙනවා වැඩි වේලාවක් කොටිම කියනවා නම් මෙනෙහි කිරීමකින් තොරව විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ඒක බුද්ධි විඳින්න පුළුවන් ගතියක් හම්බ වෙනවා. නමුත් ටික වේලාවක් යනකොට ඒක පාවොක්සයිඩ් මේක පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඥානාරාම සෝන්සේ පෙන්ලා දෙන්න උත්සාහ කරනවා මේ ප්‍රීතියටත් නැත්නම් මේ ප්‍රීතියත් අර විතක්ක ਵਿਚාර දෙක වගේ නොහොබිනා නොසන්ඩාලකම් කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතිය කලඹනවා හරියට විතක්ක ਵਿਚාර නානා අරමුණුට ගෙනියන්න වගේ. එතකොට යාට තියෙනවා අනේ මේ ප්‍රීතිය නැත්තම් ඊට පස්සේ තියෙන සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙනවනම් හොඳ නැද්ද කියලා. ඒ ආදීනවේ වැටහෙනකන් දෙවෙනි ධානය වශී කරන්න. කරලා වැඩි වේලාවක් ඉන්නකොට පේනවා මේ ප්‍රීතියම හැල හැප්පිල්ලක් ගෙනත් දෙනවා. කම්පණ චංචල් ගෙනත් දා. හරියට විතක්ක ਵਿਚාර වගේ. එතකොට කරලා පරිකර්ම කරලා මේ ප්‍රීතිය මුත්තර සුඛ ඒකාග්‍රතාව පමණක් ඇත්තා වූ තුන්වෙනි ධ්‍යානය කිව්වට පස්සේ ඒක පාවොක්සාරික පොත් පරිවර්තනය කරනකොට ඒ ශාන්ති ලියුපකම පරිවර්තනය කරා මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින හැටි කියලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති නැතිවෙච්ච සුඛේ විඳින වෙලාවේදී ඒක නිකන් චීස් කැල්ලක් ඇතුළට ගියා වගේ සුඛේ විතරමයි තියෙන්නේ. ඒකට කියනවා ඉදුන් හිටු පාසුකම් ලැබෙනවා කියලා. මේකට කියනවා ආස්වාසය ආස්වාදයක් වෙන වෙලාව. මේකට බ්‍රහ්මන් සාමුදෝ කියනවා බියුටිෆුල් බ්‍රීදින් කියලා. හුස්ම ගැනීම පුදුම සපක්. ඉබේ සිද්ධ වෙන්නේ. මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. සුඛයක් එන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරනවා උපෙක්ක කෝච විහෙරති සුකෝච විහාරෝච. අර ඒකෝදි භාවයක් චිත්ත සම්පහන්සනයක් නෙවෙයි පෙන්නන්නේ උපෙක්ක කෝච විහෙරති සුකෝච විහාරෝච. මේකට කියනවා ඉඳුම් හිටුම් පහසකම හොඳටම තේරෙනවා. තමන් මෙතෙක් කල භාවනා කරපු එකෙන් එහෙම දඟල දඟලපත් වෙච්ච පහන් දැල්ල චිමිනියක් දැම්මා වගේ එහෙමම උඩපැත්තට හැරෙනවා. ඉතින් මේ ලැබෙන මේ උපේක්ෂා ස්වභාවය යෝගාවචරය මෙතෙක් ගත කරපු ජීවිතයත් එක්ක බලනකොට අපි මෙතෙක් කරලා තියෙන මේ උපේක්ෂාට විරුද්ධ වෙල ටික විතරයි. අනිමුත් කලබලලා තියෙනවා, තමනුත් කලබලලා තියෙනවා. රූප කියන්නේ කලබල ස්වභාවය. ශබ්ද කියන්නේ කලබල ස්වභාවය. ගන්ධ කියන්නේ කලබල ස්වභාවය. රස කියන්නේ කලබල ස්වභාවය. වේදනා පහස කලබල ස්වභාවය. මේකට කියනවා රූපණ ලක්ෂණය කියලා. ඉතින් අපි දරුවන්ට දුන්නෙත් ඕවා. හම්බ කරනවා කියලා තමගිට ඕවා. මේ ඉන තාක්ෂණයෙන් තව තවත් වැඩි කරන්නේත් ඕවා. යටිතල පහසුකම් වලින් වැඩි කරන්නේත් ඕවා. ශිෂ්ටාචාරය කියලා ගන්නෙත් ඕවා. ඒකෙන් තොර වෙච්ච එක. එතකොට තියෙන අයුගන ගත්ත දේ සේරම අවාසියට හිටියා. හම්බ කරපු දේ සේරම අවාසියට හිටියා. මෙතෙක් කල් කෙරුවේ තමනුත් කැළඹිච්ච එක අනුහොත් කලබලෙන්. දැන් යාට තේරෙන පටන් අර ගන්නවා මේ විතක්ක විචාර ප්‍රීති කියන චෛසික නැතුව මේ සුකේට ආවට පස්සේ මොනම දෙයකින්වත් අනුන් ගැන හොයන්න යන්නත් එපා, කතා කරන්න එපා. මේ ඇතිවෙච්ච උපෙක්ක කෝච විහාරෝච උපේක්ෂාව සහිත සුඛ ඒකාග්‍රතාව සහිත මේ தত্ত্বය දෙන්න පුළුවන් නම් දරුවෙකුට, දෙන්න පුළුවන් නම් අම්මට අප්පට, දෙන්න පුළුවන් නම් ගුරුවරයෙකුට, දෙන්න පුළුවන් නම් තමන් ප්‍රිය කරන කෙනෙකුට. මොකද්ද කියන්නේ වේ? නිකං හිටපන් කියන එක තමයි කියන්නේ. සුම්ම ඉරි, just be. මෙලෝ යකෙක් පිළිගන්න යන එක භාවනාවක් කියලා. ඒගොල්ලෝ කියන්නේ ජප මන්ත්‍ර ගත කරන්න ඕනේ, නවගුණ වෙලක් ගණන් කරන්න ඕනේ, බෝධි පූජා තියන්න ඕනේ, හොල්මන් කරන්න ඕනේ, බෙර ගහන්න ඕනේ, අඳුන් ගුරුපත්තු කරන්න, හඩු ගඳින්න ඕනේ, ඔන්න තමයි කියන දේ. ඉතින් ඒකට උනත් දැන් එන්නේ මේ යෝගාවචරය කොච්චර කැප කරලාද කියලා බලන්න. ඒ කියන මේ උපෙක්ඛ කෝච විහෙරති සුකෝච විහාරෝච කියන தත්ත්වයට ආවට පස්සේ පේනවා මේ manuss ලෝකෙම විසම ලෝකෙම සමහිත පවත්වන්න පුළුවන්. දෙන්නෙක් එක කරන්න බෑ. දෙන්නෙක් එකතුනොත් කක්කා. තනි එකක් බ්‍රහ්ම, දෙක දේව, තුන ගම, හතර කලහයි. එනිසා ගණයා කෙරේ බැඳුනොත්, කුලයා කෙරේ බැඳුනොත් කක්කා. පෙත්තකට වියන්. උපෙක්ඛ කෝච විහෙච්ච සුකෝච විහාරෝච. ඉති මේක උපයන්න පුළුවන් වුණාට ආරසා කරන්න පුළුවන් දෙකෙන ප්‍රශ්න තියෙනවා. උත්තාන සම්පදාව තිබුණාට ආරක්ක සම්පදාව අතින් අපි තාම ඉපදිච්චවත් නැති ළමෙක් ගන්න ජීවත් වෙන. පුළුවන් තාක්කල් සංසාරේ කරන්නේ අපි කලබන එක. ඒකට කෙලස් කියලා කියනවා. මේ තරම් ක්‍රමයක් තියෙද්දි ඇත්තට මේක බෞද්ධත් නෙමෙයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සලත් තිබුණ එක. ක්‍රමයක් තියෙද්දි අපේ දේශපාලනඥයෝ, අපේ ආර්ථික විශේෂඥයෝ, අපේ සමාජ විශේෂඥයෝ, අපේ පස්වරු සල්සුන් ගහණෙවුන්, අපේ දසවරු සල්සුන් ගහණකේ හීනෙන්වත් හිතලා තියනවද කියලා බලන්න ඕම එක. හීනෙන්වත් හිතලා නැහැ. අපි මේ නිසරණවනේ හදාගෙන එනකොට දැන් නැන්නේ 194 නේ. අපි 30-40 යනකොට මේකේ හරි අවුල් ගොඩයි. එන දායකයොන්ට කියලා මේක දාණේ හදාගන්නත් වෙලාවක් නැහැ. මේව සූද්ධ කරගන්න කවුරුවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි ගියා ජාතික මොකක්ද කියන්නේ ස්ටෑන්ඩඩ් ඔෆ් බියුරෝ. ජාතික සම්මතිය මොකක්ද කියන එකට මට මතක නැහැ. ඒකට ගිහිල්ලා ඇහුවා මේ වගේ සංවිධානයක් සකස් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම කියනවනේ මේ ලොක් අපිට ඉඩ දුන්න පැයකුත් විනාඩි 40ක් කතා කරා. කතාලේ කිව්වා මෙන්න මේ කියනවා ලස්සනට ඉදිරියට කරන්න හැටි. ඉතින් මම ඇහුවා ඔක්කොම ඉවර වුණාට පස්සේ දැන් මේ කාගේ පොතද දිග ඇරිය කියලා. මේ ඇමරිකාවේ 1976 ලියපු ස්ටෑන්ඩඩ් බියුරෝ එකේ ලියපු පොත. මම කොයි පොතේ කොතන ගරි නිවන කියන වචනේ එහෙම තියනවද කියලා. දැන් ඔක්කොම කෙරුවට පස්සේ කොහෙද යන්න හදන්නේ ඔයගොල්ලෝ? උතින් නිවන දැත්තට යන වචනේ කොයි පොත ලියපු කගේ හත්මුතු પરම්පරාව එකේ කහලවත් තියනවද? ඔතින්ද අපිට යන්න ඕනේ. ඇයි මේ සරුවචනංශය අපිට මෙච්චර ක්‍රමයක් කියලා දීලා තියදී එක එකගේ නීති මොකටද අපිට? ඇත්තට මේ මනුස්සයාට එහෙම ඉතින් දොස් කියන්න වටින්නේ නැහැ. අපිට ඇත්තම ස්විච්චාවෙන් ඉදිරිපත් කරේ. ඊට පස්සේ පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. එනේ වුණාට මම ඔබ වහන්සේට මෙහෙම මගේ ඇසිස්ටන්ට් කෙනෙක් දෙනවා. යා භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා තිනවා. ඌව ඔක්කොම කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය වැඩි කිරීමට ගත්ත උපක්‍රම. මොකක් අපිට මේ කර්මාන්ත ශාලාවකුත් නැහැ. අපිට නිෂ්පාදනය වැඩි කරන්න ඕන එක මොකුත් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන මේ විවේකජම් පීති සුඛම්. කිසි කොටක නැහැ. මුඛා ළඟට ගියත් උන් පෙන්නන්නේ ඇමරිකාවේ පෙනේ. අපිට පෙනේ නොපෙනේ. අපිට ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉන්නවා. අපිට අපේ බුද්ධ වහන්තුරු ඉන්නවා. අපි පුළුවන් තරම් බලනවා. ඔය කාටවත් ඕනේ. අපි ගිහිල්ලා අහන්න ඕනේ. මං කියන්නේ එහෙම. අපිම ලොකුයි කියලා කියන්නේ. ගිහිල්ලා බලන්න මොනවද අපිට දෙන ওই ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ අපිට දෙන කුණු හරප. ওই මිනිස්සු දෙන මේ ආධාර, ওই මිනිස්සු දෙන මේ මධ්‍යස්ත ආර්ථික සැලසුම් හැම එකක්ම කුමන්ත්‍රණයක්. අපිව සූරා කන්න කරපු දෙයක්. අපි මේ ලංකාවේ තියෙන හැම වස්තුවක්ම උන් සූරා කනවා. දෙන්නේ පොලි විරහිත ණය. දැන් ලංකාවේ උපදින හැම එකෙක්ම 60,000කට වැඩි ණයයිලු උපදින්නේ ඉස්සල්ලා. මේ අපි කාලා තියෙන කාබාසිනියකම්. අපේ પરම්පරාව. තව විදේශ ණය ගන්න උන් නිකන් වගේ දෙන්නේ. ඉතින් මේ වෙනුවට මේ විවේකජං උපෙක්ඛකෝච විහෙති සුකෝච විහාරෝච කියනකොට අත පහක් වේදම් කරන්න ඕනේ නෑනේ. ඇමරිකාවේදී විස්තර කරනකොට එකෙනෙක් කියන ඇමරිකන් චින්තනය අනුව ස්වාමීන් වහන්සේ ඇමරිකාවේදී ධ්‍යානයක් ලැබුවොත් ටැක්ස් කරන්න ක්‍රමයක් හොයයි කිව්ව ළඟදී. මොකද මොන පොහොසත්කම ගත්තත් කාර් එකක් හැදුවත් මොනවා කරත් උන් ටැක්ස් සිස්ටම් එකක් තියෙනවා. ගියක් හැදුවොත් මෙච්චර දෙන්න. වික්කොත් මෙච්චර දෙන්න. ඉඩමක් විද්දොත් මෙච්චරයි. ඉගෙන ගත්තොත් හැම එකම ටැක්ස් තියෙනවා. ඒ නිසා යම් වෙලාවක මේ පළවෙනි ධ්‍යානය ලැබුව කෙනෙක් ඇමරිකාවට ගිහලා තුන්වෙනි ධ්‍යානය ලැබුවා නම් මුන් ඉස්සරහට සිස්ටම් එකක් හදයිලු. ලංකාවේදී නම් ලැබෙන්නේ ඇමරිකාවේදී නම් ලැබුවේ දෙවෙනි ධ්‍යානයේ මෙච්චර ටැක්ස් කරන්න ඕන. තුන්වෙනි ධ්‍යාන ලැබුවේ මෙච්චරයි. ওই දොස්තර මහත්තයා පෙන්නපෝ ස්ලයිඩ්ස් දකින්න ඇතිනේ මේ ඇල්පා කිරණ, බීටා කිරණ, තීටා කිරණ. ඔගොල්ලෝ හිතනවාද මේ ධ්‍යාන මේ අපිට උගන්වන්නේ කියලා. නෑ ඔය ටැක්ස් කරන්න ක්‍රමයක් හොයන්නේ ඔය. ඇමරිකාවට ඇවිල්ලා ඇල්පා බීටා නේද ඇල්පා කිරණ කියලා බීටා කිරණකට ගියා නම් එළියට ඇන්දිසල මෙච්චර ගාණක් ගෙවලා ඵලයක්. දැන් උඹට විවේකජම් පීති සුකන් තියෙනවානේ. ඇමරිකාවේදී නේ හම්බුනේ. ඉතින් උන් හදනවලු මේ බුදුජාහන් වහන්සේ කරපු ක්‍රමයේ හොයාගත්තේ ඇමරිකාවේදී අපේ මිනිස්සෙක් කෙරුවේ අපේ විද්‍යාඥයෙක් හොයාගත්තේ අපේ යන්ත්‍රයකින්. ඒ නිසා අපි වගේ මේ ගමෙන් තොටින් ආපු ළමයි පැවිදි වෙලා මෙව්ව විඳිනවට ඇමරිකාව කැමති නැහැ. මේක විවේකයෙන් හම්බ වෙන්නේ. මේක හම්බ වෙන්නේ නොමිලේ. කාගෙන ඉන්න බෑ උන්ට. ඒ නිසා කියන්න හදන්නේ දවසකට අද අඩුගානේ රිසර්ච් පේපර් 500ක් එළියට එනවා. සතිය ගැන. ඔගොල්ලෝ හිතනද මේ අපේ බුද්ධහාරු උදව් කරන්න එනවා. ඒක නෑ. උන් කරන්න දෙන්නේ මේකෙන් කොහොමද කරලා ලංකාවේදී නිවන් දැක කරගමනේ ඇමරිකාවේ නිවන් දැක්කම මෙච්චර ටැක්ස් ගෙවන්න ඕනේ. ඇමරිකාවේ තුන්වෙනි ධ්‍යානෙ ගත්තම මෙච්චරක් ගෙවන්න ඕනේ කියලා සිස්ටම් එකක් ආවෙ නැත්නම් බලන්න අපි මැරෙන්නේ ඉස්සෙල්ලා. ඒක කරන්න තව වැඩක් කරන්න වෙනවා ඒගොල්ලන්. අපිව මරන්න සිද්ධ වෙනවා. මෙච්චර දක්ෂ ක්‍රමයක් අවුරුදු 2600ක් ගෙනල්ලා මේක අපේ උරුමේ මේක අපේ අපිට බුදුහමර දීපදී කියනවාට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේක ගැඹුරු විද්‍යාගාරයකදී ඉතාම දුරදිග කියලා හොයාගත්ත විද්‍යාත්මක නිෂ්පාදනයක් කියලා හැමදේම පේටන්ට් රෙකෝඩ් කරගෙන දැන් යනවා. ඉතින් කියනවා භාවනා කරන ආමතුරුගේ ඔළුවට කොහොමදත් ඔක්කොක් එල්ල වෙලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ කැමති නැහැ. ඇමරිකාවේ ගිහිල්ලා මේ වගේ රිට්‍රීට් එකක් කරනවා නම් ඩොලර් කීයක් ගෙවන්න ඕන? ඇමරිකාවේ ගිහිල්ලා ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරන ඩොලර් 550ක් ගෙවන්න ඕන. සුමාන 8න් අපි නැති කරලා දෙනවා. ඉතින් මේ අපි ගිහිල්ලා ගිරුවොත් මේ ලංකාවේ නිකම්ම නිකන් කියලා ඇමරිකන් කාර්යගෙන අපි එන්නේ නැහැ. නිකන් දෙනේ වලට අපි එන්නේ නැහැ. ඒ නිසා මේ උපෙක්ක කෝච වේච සුකෝච විහාරෝච කිව්වොත් ඔක ඇමරිකන් භාෂාවට දැම්මොත් කොහොම පරිවර්තනය කරයිද කියලා කියන්න බෑ. බලන්න බුදුහාමුදුරුව අපිට ලද්දා මුදා නිබ්බුතින් බුජ්ජමානා කියලා මේ නොමිලේ ලැබෙන මේ සුකේ දීලා තියදී අපේ ලංකාවේ අමනයෝ අපේ ලංකාවේ ඉපදිලා තියෙන මේ පරහිතට බල බල මෙහෙකම් කරන මේ පාහරයෝ පුඩි දරුවන්ට උගන්වන කුණු හරප පන්ති කාමරවල මේ විදියට බ්‍රේන් වොෂ් කරන ගියාම අවුරුදු 40ක් පොඩි එකෙකුට කවදාකවත් හිතෙයිද මේ විවේක ජම් පීති සුකම් පරමජ්ජහනං ඔබ සම්පත්‍ය වීර්සිකෝ තෝ පුස්කොළ පොත නම් වල එහෙම තියෙනවා. හැබැයි අපිට PhD එකක් තිබ්බොත් තමයි වැඩි හරියන්නේ. අපිට ඩිප්ලෝමා එකක් තිබ්බොත් වැඩි හරියනවා. ඉතින් අපි හරි කැමති ආර ඩිප්ලෝමා එකක් දාලා තොප්පි උඩට දානවා දකින්න අන්තට්ටුව හරි සතුටක් තියෙනවා. ඒක නිසා මේ පොඩි වුන් වෙඩිවේ ඉස්සරහට නෙවෙයි ගෙනුවේ අපි මේක කරලා බලලා අපි කියන්න ඕනේ සරුවචනන් සෙමින් මේමයි කියන්නේ මේක සල්ලේක ප්‍රතිපදාව නෙවෙයි ඒ වුණාට උපෙක්ක කෝච වේති සුකෝච විහාරෝච නොමිලේ ලැබෙන්නේ මේකට කියන්නේ ආර්ය වෝහාරය කියලා ආර්ය ආසන කියලා මේ කැලේ ළඟ තියෙන ගහක් ළඟට ගිහිල්ලා පිදුරු ටිකක් දාලා බිමේ ඉඳගෙන මේ තුන්වෙනි ධානයේ උපදවලා යනකොට ගහට වැඳලා යන්න ඕනෙත් නෑ පිදුරු ටිකට වැඳලා යන්න ඕනෙත් නෑ ඒ ශිල්පී දන්නේ එකන කරනවා ඉතින් ඒ ටික අවශ්‍යයි ඒ ටික අවශ්‍ය මොකදද මේ ditthi කියන එක දැනගන්න මේ විදිහට පිරිසුදු කරුවට පස්සේ තමයි අපි ditthi වලට යන්න ආඹුදු දැනන්දි මාත්‍රකාවටත් ඇවිල්ලා නැහැ මෙතෙන්දි ගියාට පස්සේ ඒ කියන්නේ මේ තුන්වෙනි ධ්‍යානයේ උපේක්ඛෝචි බිරිත යති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාව සහිත ඒකාග්‍රතාවයේ සහිත හතරවෙනි ධ්‍යානයක් කතා කරනවා. එතකොට මේ රූප ලෝකේ ආනපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා. එතෙන් යනකොට ආනපානේ තියනවාද කියලා බැලුවොත් තියනවා. ධ්‍යානේ කැඩෙනවා. ධ්‍යානේ හිටියොත් පරීක්ෂා කරන්න යන්නේ හුස්මක් නැහැ. ආශස් ප්‍රසද් සංසිද්ධිලා. ඉතින් මෙහෙම කෙනෙකුට ECG බැලුවොත් කොහොම හිටියද? මෙහෙම කෙනෙක්ගේ බ්ලඩ් ප්‍රෙෂර් බැලුවොත් කොහොම හිටියද? මෙහෙම කෙනෙක්ගේ EEG බැලුවොත් කොහොම හිටියද? මෙහෙම කෙනෙක් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දැම්මොත් කොහොම හිටියද? සම්පූර්ණ චතුත් ධ්‍යාන මට්ටමට ගිහිල්ලා. කිසිම උපකරණයකට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් මේ ඉන්න එකිනෙකත් නොවිඳත් නැහැ. චිත්තක්ෂණ මට්ටමේ විදිනවා. තදංග මට්ටමින් විදිනවා. අපිට තියෙන මේ ශිල්පයේ අන්නේ විදිහට චිත්තක්ෂණ වශයෙන් ලබන මේ දේ කුට්ටියක් වශයෙන් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් මේ ඉන්න පුළුවන් එනකොට තේරෙනවා මේ ලෝකේ හිටියට මේ ලෝකේ නෙවෙයි අපි ඉන්නේ. එහ කන දිව නාසයෙන් අපි වෙන් වෙලා අඩු ගානේ මේ ලෝකෙන් කියලා හුස්මවත් ගන්නෑ. වෙන විදිහට කියනොනම් හුස්මක් ගන්නේනවා දැනෙන්නේ නැහැ. මැරිලා නැහැ හුස්ම ගන්නවා. දැනෙන්නේ නැති මට්ටමට හුස්මක් යනවා. එතකොට තියෙන උපේක්ෂාව නෙවෙයි අදුක්කම සුඛ වේදනාව. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා ඒකාග්‍රතාවේ සහිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යාන. ඉතින් ඒ ටික දක්වම ඔයි කියන මට්ටමට දක්වම සරුවචාන්සේ ලෝකේ 15 වෙනි ඉස්සලා තිබිලා තියෙනවා. අදත් ඒ Hindu ආදි ආගම් ඒවට අයිතිවාසිකම් කියනවා. සරුවචාන් වහන්සේ ඒක අරගෙන ඒක අපිට ථේරවාදට දාලා පෙන්ලා දීලා තියෙන හැබැයි පොතපත දන්න කට්ටියගෙන ඒක Hindu ආගමත් බ්‍රාහ්මණ ආගමත් තිබුණ එකක් නෙවෙයි Hindu ආගමන සහ බ්‍රාහ්මණ ආගමට විරුද්ධව පැවිදි වෙච්ච ශ්‍රමණයන් ගාව තිබිලා තියෙන්නේ බමුණන් ගාව නෙවෙයි බමුණු මතයට විරුද්ධව ගිය කට්ටිය ළඟ තමයි මේක තිබිලා තියෙන්නේ දැන් බුදු දානංශ කියන ඉස්සරව බමුණු ගාව තිබ්බේ බමුණු ගාව තියෙන ලකුණු දැන් තියෙන්නේ බල්ලෝ ගාව විතරයි කියලා කියන ලකුණු පහක් කතා කරලා කියන ඉස්සර මේවා බණ භාවනා කරන බමුණු ගාව තිබුණු ලකුණු දැන් තියෙන්නේ බල්ලෝ ගාව විතරයි කියලා ඉතින් මේ ලස්සනයි ඒ වුණාට දැන් බමුණු ඉන්නවත් දන්නේ නැහැ මේ සභාවේ ඒ නිසා ඌව කියන්නේ කිව්වොත් නිකන් තරහ වෙනවා ඒ නිසා මෙතනින් ධර්ම දේශනාව නැතක අපි හෙට බලනවා මේ විදිහට මේ මොකද චිත්ත පාරිශුද්ධිය එහෙම නැත්නම් චිත්ත භාවනා එහෙම නැත්නම් සමති කරලා කොතනදීද අපි සල්ලේකේ පටන් ගන්න කියලා ඒ නිසා මේ ටික ගිවන් කරන්න නැතුව අපිට ඉතින් යන්න බෑ ගලහ ගන්නකොට මටයි කියලා පටන් ගන්නකොටම සල්ලේකයක් එන්නේ නැහැ බුදුන්සේ චුන්දහමඳුරන්ට ටිකෙන් ටික කියලා දෙනවා ඒ නිසා මේ කරගෙන යන දැන්ද කරගෙන යන වැඩේට ධෛර්යයක් ශක්තියක් මේක වේවා තමන්ට ඇතිවෙච්ච මේ චිත්ත ශක්තිය ශක්ති ප්‍රමාණෙන් එහෙම ඇතුල් වෙන්න බලන්න läග ගන්න බලන්න පැතිරෙන්න බලන්න. එතකොට අපිට මේ පිරිසුදු වෙච්ච හිතෙන් හිතා ගන්න පුළුවන් මේ චිත්ත විසුද්ධි වුණාට පස්සේ දිට්ඨි විසුද්ධියට අදාළ ප්‍රශ්න පත්‍රය ඉන්නේ කොයි වෙලාවකටද කියලා අල්ලා ගන්න පුළුවන්. ඒක දැකලා කියවලා තමයි අපි දිට්ඨි විසුද්ධිය නැති කරන්නේ. ඒ දැක ගැනීම සඳහා ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. ආශිර්වාද දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.